දෙදහස් දාහත වසරේ අටවැනි මාසේ අටවැනිදා මෙත්සිසිල ආරණ්‍ය සේනාසනයේ පවත්වනු ලබන භාවනාමය අනුශාසනාව. ඉන් නමත් මෙත්සිසිල ඒ වගේම සහභාගී වෙන්න තුනක් මෙත් සිටින් ඒ මෙත් සිටින ලබන මේ වස්සාන සමය බුද්ධ කාලයේ වස්සාන සමයේ තමයි බොහෝ වැසි වූසියන් ධර්ම අවබෝධය කරගත්ත සමය. දැන් බලන්න ආනන්ද මහරහතන් වහන්සේගේ බුදුහාමුදුරන් වහන්සේ 25 වසක් උපස්ථායකයාණන් වහන්සේ වැඩ සිටි ආනන්ද හාමුදුරු කරපු ප්‍රාර්ථනාව තමයි අපි අර සිද්ධ කළේ. දස බලමු තුන්නම් සෙල්මුදුන තෙමතු නිවන් නම් මහා සමුදුර කෙලවර කොටති සතතින් අරියටගේ මග සිලිලින් සිහිල්ලූ නිතිස්වදෙන ජින වදන් ගඟ බලාවා ඒ ලෝ සතුන් සනහ. මේ ධර්මයේ කුමක් සඳහාද තියෙන්නේ? සැනසීම සඳහා, ප්‍රශ්න දුරු කිරීම සඳහා, ගැටලු නැති කිරීම සඳහා තමයි මේ නිවන් මාර්ග තියෙන්නේ පින්නතුනි. අපි මුලින්ම අදහස් කළා පින්නතුන්ට සම්බුද්ධ දේශනාවේ සංයුත්ත නිකායේ නිදාන වර්ගයේ නිදාන සංයුත්තේ බුද්ධ වර්ගයේ ඒ පටිච්ච සමුප්පාදය කියන සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒ පටිච්ච සමුප්පාදය පිළිබඳව කුඩා හැඳින්වීමක් කරලම අපි ඒ ඔස්සේ සාකච්ඡාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සූත්‍ර දේශනාවේ සඳහන් වන ආකාරයට මා විසින් මෙසේ අසන ලදී කලෙක භාග්‍යවතුන් වහන්සේ සරත් නුවර සමීපයේ වූ අනේපිට සිතානන් විසින් කරවන හේතවනාරාමයේ වැඩවසන සීක. ඒදී භාග්‍යවතුන් වහන්සේ ස්වාමීන් යයි කියා ඒ භික්ෂූ භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නා. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ වදාළ මහණෙනි පටිච්ච සමුප්පාදය දේශනා කරන එය මනාකොට මෙනෙහි කරව. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැම අවස්ථාවකදීම හොඳින් අසන්න, මනාකොට මෙනෙහි කරන්න කියන අනුශාසනයක් කරලා තියෙනවා. එහෙමනම් අපි හැම දේශනාවකදීම මතක තියාගන්න ඕන කාරණේ මොකක්ද? මනාකොට අසන්න ඕන, මනාකොට මෙනෙහි කරන්න ඕන. එසේ ස්වාමීන් කියා භික්ෂූ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. එයත් එසේමයි කියලා එක බාරගෙන කටයුතු කරන්නත් ඕන. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ මහණෙනි පටිච්චසමුප්පාදය නම් කවරේද? මහණෙනි, අවිද්‍යාව නිසා සංඛාරයෝද, සංඛාරයෝ නිසා විඤ්ඤාණයෝද, විඤ්ඤාණය නිසා නාම රූපයෝද, නාම රූපය නිසා සලආයතනද, සලආයතන නිසා ස්පර්ශයද, ස්පර්ශය නිසා වේදනාවද, වේදනාව නිසා තණ්හාවද, තණ්හාව නිසා උපාදානයද, අදින් අල්ලා ගැනීමද, උපාදානය නිසා භවයද, භවය නිසා උප්පත්තියද, උප්පත්තිය නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස සාපායාසයෝ ඇතිවේ. මෙසේ මේ සියලු එකම දුක් උඩ ඇති වී යයි මහණෙනි මෙම පටිච්ච සමුප්පාදයයි දේශනා කළා. අවිද්‍යාව මුලින්ම නැවැත්වීමෙන් සංඛාරයාගේ නැවැත්වීමද, සංඛාරයාගේ නැවැත්වීමෙන් විඥානයාගේ නැවැත්වීමද, විඥානයාගේ නැවැත්වීමෙන් නාම රූපයාගේ නැවැත්වීමද, නාම රූපයාගේ නැමැත්වීමෙන් සලආයතනයේ නැමැත්වීමද, සලආයතනයේ නැමැත්වීමෙන් ස්පර්ශයේහි නැමැත්වීමද, වේදනාව නැමැත්වීමද, වේදනාව නැමැත්වීමෙන් තණ්හාව නැවැත්වීමද? තණ්හාව නැවැත්වීමෙන් උපාදානය නැවැත්වීමද? උපාදානය නැවැත්වීමෙන් භවය නැවැත්වීමද? භවය නැවැත්වීමෙන් ජාතිය උප්පත්ති නැවැත්වීමද? ජාතිය උප්පත්ති නැවැත්වීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසෝ නැවැත්වීමද? වේද මෙසේ මේ සියලු එකම දුක්කොට නැතිවීම වේ යයි මේ භාග්‍යවතුන් වහන්සේ සතුටු සිත ඇති ඒ භික්ෂූන්ට බුදුන් දේශනා කොට සතුටු වූව සතුටෙන් භික්ෂූන් අනුමෝදන් වුණා. ඊළඟට පින්වතුනි මේ පටිච්ච සමුප්පාදය පිළිබඳව විභංග සූත්‍රය දෙවෙනි කොටසේ බොහොම ලස්සන විග්‍රහයක් තියෙනවා. ඒ කොටස තමයි විශේෂයෙන් මම මුල් කරගත්තේ. අර කොටස නිරන්තරයෙන් පින්වතුන් අහන කොටස. ඒ කොටසේ බොහොම හොඳට තේරුම් ගන්න පුළුවන් විදියට පින්වතුන්ට පැහැදිලි කරලා තියෙනවා. මා විසින් මෙසේ අසන ලදී එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර සමීපෙහි අනිපිට සිතාන්වන් විසින් කරවන ලද ජේතවනාරාමයේ වාසය කරන සේකෙහිදී භාග්‍යවතුන් වහන්සේ මහණෙනියයි කියා භික්ෂූන් නැවතුහ. ස්වාමිනියයි කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්න. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ වදාළ සේක. මහණෙනි පටිච්චසමුප්පාදය දේශනා කරමි, බෙදා දක්වන්නෙමි, එය මනාකොට අසව මෙනෙහි කරව කියන්නේ මේ එසේ ස්වාමිනී කියා භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්න. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළහ. මහණෙනි පටිච්චසමුප්පාදය කවරේද? මහණෙනි අවිද්‍යාව නිසා, සංඛාරයෝද සංඛාරයෝ නිසා, විඥානයෝද විඥානය නිසා, නාම රූපයෝද නාම රූපයෝ නිසා, සලආයතන සලආයතන නිසා, ස්පර්ශයද ස්පර්ශය නිසා, වේදනාවද වේදනාව නිසා, තෘෂ්ණාවද තෘෂ්ණාව නිසා, උපාදානයද උපාදානය නිසා, භවයද භවය නිසා, ජාතිය උප්පත්තියද ජාතිය නිසා, ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස මේ සියල්ල ඇති වෙනවාක දේශනා කළා. මහණෙනි ජරාව සහ මරණය නම් කවරේද? ඒ ඒ සත්වනිකායි ඒ ඒ සත්වයාගේ යම් ජරාවක් විරායාමක් දත් වැටීමක් කෙස් සුදු වීමක් එක රැලි වැටීමක් ආයුෂයාගේ ගෙවීමක් ඉන්ද්‍රයන්ගේ නේරීමක් වේද? මෙය ජරාවයයි කියනු ලැබේ. පැහැදිලි නේ කාරණේ නේද මහණෙනි? මරණය නම් කවරේද? ඒ ඒ සත්වයාගේ යම් චුතවීමක් පහවීමක් විඳීමක් අතුරුදහන් වීමක් මෘත සංඛ්‍යාත මරණයක් කාලක්‍රියාවක් ස්කන්ධයාගේ විඳීමක් මෘත ශරීරය අතහැරීමක් වේද? මේ මරණයයි. මහණෙනි මෙසේ ඒ දිරීමද මේ මැරීමද ජරා මරණයයි කියනු ලැබේ. මහණෙනි ජාතිය ඉපදීම නම් කවරේද? ඒ සත්වනිකායි ඒ ස්වභාවී යම් ඇතිවීමක් හට ගැනීමක් බැස ගැනීමක් ඉපදීමක් ආයතනයන්ගේ පහළවීමක් වේද? මහණෙනි මෙම ජාතියයි කියනු ලැබේ. ඒක බොහොම පරමාර්ථ ප්‍රත්‍යක්ෂ තියෙනවා. බොහොම ගැඹුරින් සාමාන්‍යයෙන් තේරෙන්නේ අපි මේ ආයතනයන්ගේ පහළවීම කියලා ගත්තාම වඩා දෙනෙක් කල්පනා කරන්නේ ඇස් කන් ආස දිව ශරීරය කියලා. ඉතින් එහාට ගියපුව ආධ්‍යාත්මික වශයෙන් ඉන්ද්‍රිය උපාදානයක් එතන විග්‍රහ වෙනවා. මහණෙනි භවය නම් කවරේද? මහණෙනි කාම භවය, රූප භවය, අරූප භවයයි මේ භවයෝ තිදෙනකි. භවය කියන්නේ කවරේද? මහණෙනි කාම භවය, රූප භවය, අරූප භවය කියන මේ භවයෝ තිදෙනකි. මහණෙනි මේව භවයයි කියනු ලැබේ. මහණෙනි උපාදානය නම් කවරේද? මහණෙනි කාම උපාදානය, දිට්ඨි උපාදානය, සීලබ්බත උපාදානය සහ අත්වාද උපාදානය මේ උපාදානය සිව් දෙනකි. මහණෙනි මේ උපාදානය කියනු ලැබේ. මහණෙනි තණ්හාව නම් කවරේද? මහණෙනි රූප තණ්හාව, සද්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව, පොට්ටබ්බ තණ්හාව, ස්පර්ශ තණ්හාව සහ ධර්ම තණ්හාවයි. මේ තණ්හා සමූහය තිදෙනකේ මහණෙනි මෙම තණ්හාවයයි කියනු ලැබේ. මහණෙනි වේදනාව නම් කවරේද? මහණෙනි චක්කු ස්පර්ශයෙන් නැතිවන වේදනාව, සෝත ස්පර්ශයෙන් නැතිවන වේදනාව, ගහන ස්පර්ශයෙන් නැතිවන වේදනාව, ජීවා ස්පර්ශයෙන් නැතිවන වේදනාව, කාය ස්පර්ශයෙන් නැතිවන වේදනාව සහ මනස ස්පර්ශයෙන් නැතිවන වේදනාවයි වේදනා සමූහය සද්දෙනකි. මහණෙනි මෙය වේදනාවයයි කියනු ලැබේ. මහණෙනි සලායතන නම් කවරේද? චක්ඛායතනය, සෝතායතනය, ගාහනායතනය, ජීවායතනය, කායයතනය සහ මනආයතනය. මහණෙනි මේ සලායතනයයි කියනු ලැබේ. මහණෙනි නාමය සහ රූපය නම් කවරේද? වේදනා, සංඥා, චේතනා, ස්පර්ශ සහ මනසිකාරය යන මේ නාමයයි. පැහැදිලිනේ? අපි ගත්තාම මන කියන ධර්මතාවය. මානේ නාමය නම්, නාමය සහ රූපය නම් කවරේද? වේදනා, සංඥා, චේතනා, ස්පර්ශ සහ මානසිකාරය යන මේවා නාමය කියලා ලැබේ. සතර මහා භූතයන් සහ සතර මහා භූත සමූහය නිසා පවත්නා රූපය යන මේ රූපයයි කියනු ලැබේ. මානේ මෙසේ ඒ නාමය මේ රූපයද, නාමයද රූපයද කියනු ලැබේ. මහණෙනි විඥානය නම් කවරක්ද? මහණෙනි චක්කු විඥානය, සෝත විඥානය, ග්‍රහණ විඥානය, ජීවහා විඥානය, කාය විඥානය, මනෝ විඥානය. මේ විඥාන සමූහයෝ සද්දෙනකි. මහණෙනි මේ විඥානයයි කියනු ලැබේ. මහණෙනි සංඛාර නම් කවරේද? මහණෙනි කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාරයයි මේ සංඛාරයෝ තිදෙනකේ. මහණෙනි මොහු සංඛාරයයි කියනු ලැබේ. බලන්න මේ සංඛාර සබ්බේ සංඛාර අනිච්චා කියන තැනදී ඉක්මනින් මතක් වෙන්න ඕන මේ කාරණා ටික. නැත්තම් යාට තේරෙන්නේ නැත වෙන. මොනවද සංඛාර නම් කවරේද? මහණෙනි කාය සංඛාර, වචී සංඛාර සහ චිත්ත සංඛාර. මහණෙනි අවිද්‍යාව නම් කවරේද? මහණෙනි යම් දුක යමෙක් දුක නොදැනීම දුක හේතුව දුක නොදැනීම දුකට හේතුව නොදැනීම දුක නැති කිරීමේ නොදැනීම දුක නැති කිරීමේ මාර්ගය නොදැනීම වේ. මහණෙනි මෙය අවිද්‍යාවයි කියලා. මොකක්ද එහෙමනම්? චතුරාර්ය සත්‍ය නේද? දුක්ඛ දුක්ඛ සමුදය නිරෝධ දුක්ඛ නිරෝධ මාර්ග ගාමිනි පටිපදාවේ අඥානකම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මහණෙනි මේ වනාහි අවිද්‍යාව නිසා සංඛාරයෝද, සංඛාරයෝ නිසා විඥානයෝද, විඥානය නිසා නාම රූපයද, නාම රූපය නිසා සලායතනද, සලායතන නිසා ස්පර්ශයද, ස්පර්ශය නිසා වේදනාවද, වේදනාව නිසා තණ්හාවද, තණ්හාව නිසා උපාදානයද, උපාදානය නිසා භවයද, භවය නිසා ජාති ඉපදීම, ජාති ඉපදීම නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයෝ. මේ සියලු එකම දුක්ගොඩ ඇති වෙනවය කියලා දේශනා කරනවා. අවිද්‍යාව මුලින් නැතිවීමෙන් සංඛාරයාගේ නැතිවීම වෙයි. සංඛාරයාගේ නැතිවීමෙන් විඥානයාගේ නැතිවීම, විඥානය නැතිවීමෙන් නාම රූපයාගේ නැතිවීම වෙයි. නාම රූප නැතිවීමෙන් සලආයතනයාගේ නැතිවීම වෙයි. සලආයතනයාගේ නැතිවීමෙන් ස්පර්ශය නැති වෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැති වෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැති වෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැති වෙයි. උපාදානය නැතිවීමෙන් ජාති ඉපදීම නැති වෙයි. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස මෙසේ මේ සියලුම එකම දුක් උඩ නැති වේ කියලා දේශනා කළා. කුමද්ද අපි මේ ශ්‍රවණය කරේ සංයුත්තනිකායේ නිදාන වගේ තියෙන පටිච්චසමුප්පාද සූත්‍රය. තාම ලස්සන කියන ඕම හිමින් පරිශීලනය කළා තේරුම් ගන්න ඕන සූත්‍ර දේශනාව. මේක මහා සාගරය වගේ මේ කියෝගෙන ගියාට පින්නතර මේක විදර්ශනා කරනවා නම් බොහෝ කටයුතු විදර්ශනා කරන්නට තියෙනවා. දැන් මේව මතක් කළේ දේශනාවක් පුරාවට සාමීන් වහන්සේ ගන්න මේ කාරණා වරින් වර මේ ගැළපෙන විදියට. දැන් අපි පින්නතුන් ඒක රාශියව දැන් බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් අවබෝධය පිණිස කටයුතු කිරීමට. කොහොමද අපි ධර්ම මාර්ගයේ කටයුතු කරලා මේ භවයේදීම නිවන් මඟ සාක්ෂාත් කරගන්නේ, ඵල සාක්ෂාත් කරගන්නේ කොහොමද කියලා කල්පනා කරමින් ඉන්නවා. වෛද්‍යවරයෙක් ළඟට යන රෝගියෙක් තමන්ගේ රෝගය පිළිබඳව යම් අවබෝධයකින් තමයි වෛද්‍යවරයා ළඟට යන්නේ. එහෙම නේද? ඒ නිසා වෛද්‍යවරයා ළඟට ගිහිල්ලා වාඩි වුණාම නම්බරයක් අරගෙන පොලිමේ ඉඳලා වාඩි වුණාම වෛද්‍යවරයා එකපාරට මහන්නේ මොකද්ද ලෙඩේ කියලා. එවිට එකින් අදහස් වෙනවා ඔබටත් ඔබ යම් වෛද්‍යවරයෙක් බවට පත් වෙන්න ඕන. ඔබ බෙහෙත දැනගත්තේ නැති වුණාට ඔබ ලෙඩේ දන්නවා. මොකද්ද ලෙඩේ? බඩේ කැක්කුම, ඔළුවේ කැක්කුම, දතේ කැක්කුම, හන්දිපත් රුදාව නේද? ඈ පපුවේ කැක්කුම, හුස්ම ගන්න බැරිකම, ඔය ඕම කියලා අපේ ලෙඩේ අපි කියනවා වෛද්‍යවරයාට. දැන් අපි බෙහෙත දන්නේ ලෙඩේ දන්නවා. ඒක නේද වෙන්නේ? ඊට පස්සේ බෙහෙත මාත්‍රාව සහ ඒ බෙහෙත ලියා දීම ලබා දීම වෛද්‍යවරයා විසින් කරනවා. දැන් මෙතනත් එහෙම වෙන්න ඕන. ඔබ බෙහෙත දැනගත්තේ නැති වුණාට ලෙඩේවත් දැනගෙන තියෙන්න ඕන. ඒ නිසා අපි අහන්න කැමති ඔබට තියෙන ලෙඩේ මොකක්ද? ලෙඩක් නැද්ද? ලෙඩක් නැත්තම් ලෙඩ නැති අයට බේත් දෙන්න බෑ. ලෙඩක් තියෙන්න ඕන. මේ සංහාවේ දුක තියෙන්න ඕන. වේදනාවේ දුක තියෙන්න ඕන. උපාදානයේ දුක තියෙන්න ඕන. භවයේ දුක තියෙන්න ඕන. ජාති ජරා ව්‍යාධි මරණවල දුක තියෙන්න ඕන. අපායට යයි කියන බය දුක තියෙන්න ඕන. අන්න ඒවට තමයි මේ බෙහෙත් හම්බ වෙන්නේ. ඒ දුක් තියෙනවද? තියෙනනේ. ඒවන් නිදහස් වෙන්න බලන්න ඕනේ. එහෙම නැත්නම් අපි වෛද්‍ය ප්‍රතිකාර ලබා දින වැඩක් නැහැ. හැම කෙනෙකුටම මේ නිවන අවශ්‍ය වෙන දවසක් එනවා. වෛද්‍යවරයා තෝරට වෙලා හිටියට අපිට හිතුණට වෛද්‍යවරයා වුමනාවක් වෙන එකක් නැහැ අපිට කියලා. මොකද වෙන්නේ? උවමනා වෙන දවසක් එනවා. දෙවියන් වහන්සේ බලන්න යනවා වගේ එදාට වෛද්‍යවරයා බලාගන්න යන්නේ. ඈ බොහොම ගෞරවයෙන්, බොහොම බැතියෙන්, භක්තියෙන් යන්නේ වෛද්‍යවරයා. අනේ ડોක්ටර් මෙහෙමයි 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 අම්බෝ හරි කක් කියනවා මෙහෙමයි වේවුලනවා නේද උන කියලා යනවා. ඒ වගේ සමහර අයට දැන් මේ මොහොතේ මේ ධර්මයේ ඇත්තට උවමනාවක් තිබුණ නැති වුණත් එක වෙලාවක් එනවා. තේරෙනවා. සේනාධිපති කෙනෙක් හිටියා උපාලි කියලා. එයා යුද්ධයකින් දිනලා යාට රජ සම්පත් විඳින්න දවස් 7ක් ලැබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ පාරේ වදින විට මේ පාලි සේනාධිපතිය දැකලා බීමට බහැලා වෙන්නේ නැහැ, තිබිච්ච උද්දච්චකමට කොහොමද වදින්නේ? තා පිට ඉඳගෙන නිකන් ඉස්සපාත් කරලා ලොක්කා වගේ ගියා. දැන් හද තුමත් බැහැලා වඳිනවා බුදුරජාණන් වහන්සේ දැක්ක ගම. නමුත් මෙයාට හත් දවසට රජ සම්පත් සම්පූර්ණේ ඉඳින්න. ඉතින් බොහොම උද්දච්ච කමින් වැඳලා ගියා. නමුත් එයා හිතුවේ නැහැ මට බුදුහාමුදුරුවෝ උමනා වෙනවා එහෙමයි කියලා. නමුත් එයාට විශාල ශෝකයක් තැවුලක් ඇති වෙන සිද්ධියක් සිද්ධ වෙලා එයා කැමැතිම ආදරය කරන නාටිකාංගනාව මැරිලා ඔන්න බුදුරජාණන් වහන්සේ හොයාගෙන බලාගෙන ගියා. වෙරි මරගහතින් රහත් වුණා කියලා කියනවා. වෙරි වෙලා ඉන්න මිනිස්සුත් රහත් වෙනවා වේසේ නේද? හොඳටම වෙරි වෙලා ඉන්න කෙනාම රහත් වුණා කියලා ඒතර සඳහන් වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ අවශ්‍ය වෙන වෙලාවක් ආවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ආනන්ද හැමදාට මහා සංඝරත්නයට කිව්වා ඔයා හවස රහත් වෙනවා කියලා කියාගෙන ගියා. චේතනා කරගෙන ගියා. ඉතින් විචුන් වහන්සේලා කල්පනා කරන මොකද බුදුරජාණන් වහන්සේට වෙලා තියෙන අර සේනාධිපති අර යන වැඩ පිළිවෙලට අනුව මේ රහත් වෙයිද හවස මම මේ අපි කොච්චර මේ පිළිවෙත් කරනවද භාවනා කරනවද අපි තාම රහත්ුන්නේ මේ අර සේනාධිපති හවස රහත් වෙන්න මොනවද කියලා. බුදුහාමුදුරන් මොනවා හරි නරක දෙයක්වත් දාන්නේ කැමති කියලා. එහෙම කල්පනා කරලා ගියා. නමුත් බුදුරජාණන් වහන්සේ දන්නේ එයාගේ නිමිති, ගති නිමිති, ගති ලක්ෂණ දන්නේ. අර සංවේගයෙන් බුදු කෙනෙකුට මහා පුදුමයි. යා කෙනෙකු නිවන් දකින්න මොහොත දවස වුණත් කියන්න පුළුවන්. ආනන්ද හාමුදුරන්ට මතක් කළා, ආනන්දේ ඔබ තුන් මාසක් ඇවෑමේ ධර්ම අවබෝධය කරනවා කියලා. මසකමයි දරදාව ඒ වගේම ධර්ම අවබෝධයේ විදියටම කළා. බුද්ධඥානය තියෙන විශිෂ්ටත්වයක්. ඉතින් අද කාලේ බුදු කෙනෙක් හිටියා නම් ඔබ ඉස්සරහාදිම දැකලා ප්‍රතිලක්ෂණ තේරුම් අරගෙන සුදුසු කාලයේදී අනුශාසනය පවත්වලා ඔබ ඉක්මනින්ම නිවන් පුරයට යන්න. කැමතිද නිවන් පුරයට යන්න කට්ටිය? නිවන තියෙන පරමාර්ථය වැරදි නිසා ගොඩාක් අය නිවන් දකින්න කැමති නැහැ. නිවන ගැන අපිට තියෙන පරමාර්ථය වැරදි නිසා නිවන් දකින්න කැමති නැහැ. සුගතියේ උපදින්න කැමති, නිවන් දකින්න කැමති නැහැ. ආයින උපදී මොකක්වත් නැතුව ඉන්න කැමති නැහැ. මේ නිවන් මඟ කියන එකේ පින්නතුනේ අතට පත් නිවන් පසකට දා සසරට බැස බෝසත්වරුවගේ ක්‍රියා කරන්න පුළුවන්. අතට පත් නිවන් පසකට දා සසරට බැස බෝසත්වරු හැටියටත් නිවන් දකින්න පුළුවන්, කටයුතු කරන්න පුළුවන්. දැන් අනේකට සිටුතුමා කුමක් සඳහා පාරමී පුරන කෙනෙක්ද? බුදු බව පතා පාරමී පුරන කෙනෙක්. ඒ වගේම මතු බුදු වන බෝසතාණන් වහන්සේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වහන්සේට සංග්‍රහ කරා මේ දැක පසක් කරගත්ත. නමුත් අදිෂ්ඨානයේ කටයුතු කරනවා මේ ශ්‍රී වර්ධන කියන ඒ ගෘහපතිය. එයා තමයි මතු බුදු වන මෛත්‍රී බෝසතාණන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේ විවරණ දුන්නා. ඊළඟ බුදුහාමුදුරුවෝ එහෙදී මේ බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙනවා. හරි පුදුම සංසාරයක් තියෙන්නේ. දැන් මේ පින්නතුන් මේ ආපු මේ සංසාර ගමනේදී සිටුවරු දේවීන්වරු රජවරු අනේක විද තනතුරු තානාන්තර මේ ලෝක ධාතුවේ ලබමින් පහු කරගෙන ආපු අය බුදුවරු දැකලා රහතුන් දැකලා රහතුන්ට ධම්පින්කම් පවත්වලා බොහෝ පාරමී බල පහු කරගෙන එන පිරිසක් මේ. ඒ නිසා පින්තුන්ට භාග්‍ය වාසනාව තියෙන අය වෙන්න පුළුවන්. ඒක ඔබ තුල සැඟවිලා තියෙන දෙයක්. මේ හැම ධර්ම පදයකම නිවන තියෙනවා, නිවන දකින්න බෑ. දැන් ඔන්න අපි හැමදෙරුව මේ අපිට මේ නිවන් දකින්න කාරණේ කියනකම් මේ අපි මේ බලාගෙන ඉන්නේ කියලා දැන් හැමෝගෙම හිතේ දිනනවා. මෙන්න මෙහෙම කීවහම බලන්න නිවන් දකින්නවද කියලා. දුටු දේ දුටු පමණයි. ඒකේ නිවන තියෙනවා. දැන් නිවන පේනවද? තේරෙනවද? දුටු දේ දුටු පමණයි. කාටවත් තේරෙන්නේ නැන්නේ. දැක්කද නිවන? ඇයි දැක්කේ නැත්තේ? ඇයි පේන්නේ නැත්තේ? ඇයි තේරෙන්නේ නැත්තේ? පේන්නේ. ඒක දුරු කරන්න ඕන. ඒක නැති කරන්න ඕන. ඉතින් එහාට වර්ධනය වෙලා බලන්න ඕන. දුටු දේ දුටු පමණයි. දැන් බලන්න මේ වචනේ හොඳට බිඳලා ගන්න හැමෙන් හැමෙයි සරේ. දුටු දේ දකින්නවා. දුටුවා පමණයි. දුටු දේ දුටු පමණයි. මොකද මේකට ඒකේ මොනවද මේක අරුත විසිරී යන අරුත පැතිරී යන අරුත සොයනවා. මොකද අරුත බලන් කියන්නේ? තව කියන්න බලන්න. මෙහෙමයි දුටු දේ දුටු පමණයි කියන කේදි මෙන්න මෙහෙම. දැන් අපි දුටුවා කියන එක ඉස්සෙල්ලා තේරුම් ගමුකෝ. මේක බින්දින්න තේරුම් ගන්න. දුටුවා මොනවද දකින්නවා කියන කේදි කරන්න කියලා මට කියන්න බලන්න ඉස්සෙල්ලා. මං කිව්වට ලේසියෙන් වැඩක් නැහැ. අර ඔබ තුලින්ම ඒක මතු වෙන්න ඕනේ නේද? දැන් මම ගුරුවරයා හැමදාම බෝඩ් එකේ අකුරු ලිව්වා නම් එහෙම ළමයින්ට අකුරු ලියන්න බෑ. ගුරුවරයා ටිකක් ඉගෙනලා ඒ අනුසාරයෙන් ළමයට පිටු ගන්නත් යන්න කියනවා. අන්න ඒ වගේ දෙයක් ඔබට මේ කරන්න සිද්ධ වෙනවා. ඒකයි මේ උත්සාහ කරන්නේ. ඔබ මහන්සි කරනවා නෙමෙයි, ප්‍රායෝගික කරන්න මේ උත්සාහ කරන්නේ. ඉතින් මට ලේසියෙන් ඔටි කියලා මේ වඩින්න පුළුවන් වැඩක් නැහැ නේද? එතකොට නේද විශේෂයෙන් ප්‍රතිඵලයක් ලබන්න තමයි ස්වාමීන් වහන්සේ වැඩමවාගෙන දන් පින්කම් පූජා කරමින් නේද පරිස්කාර පූජා කරමින් මේ රදවගෙන තියන්නේ විශේෂයෙන් ප්‍රතිඵලයක් ගන්න. දුටුවා කියන්නේ කියන්න බලන්න ඔබ කරන එකනේ හැමදාම. ඒක කියන්න බලන්න මොනවද දකින්නවා කියලා කරන්නේ. අපි බලන්න දැන් දකින්නකොට බලනවා ඉස්සෙල්ලාම වර්ණ වශයෙන් අඳුර ගන්න ස්වභාවය තියෙනවා. සුදු මනුස්සයෙක්ද කළු මනුස්සයෙක්ද, සුදු මලක්ද කහ මලක්ද නේද, ඈ නාගසද්ද ඔය වගේ මේ. ඊට පස්සේ වර්ණ වශයෙන් අඳුන ගන්නවා. ඊට පස්සේ අපි සංඥා වශයෙන් අඳුන ගන්නවා. මේක මල් ගහක්, මේක නාගහක් ආදී වශයෙන් හඳුන ගැනීමක් කරනවා. ඊට පස්සේ මේවා ගුණාත්මක වශයෙන් අඳුන ගන්නවා. මේවායේ වටිනකමක් තියෙනවද නැද්ද, විස සහිත ගහක්ද, හිතකර ගහක්ද, ඖෂධයක්ද ආදී වශයෙන් අපි ඒවා ගුණාත්මක වශයෙන් මේව දකිනවා. ඒ දකින්නේ නිකන් නෙමෙයි. මේට කලින් අපේ ආච්චි අම්මා, අපේ ලොකු අම්මා, අපේ අම්මා, අපේ තාත්තා මේ කියලා දුන්න මේ රණවරා මල් ගහ, මේ රණවරා ගස, මේ රණවරා මල් හරි හොඳයි. ඇගේ ලේ පිටිසිදු වෙන බොන්ට හරි හොඳයි. කවුද මේ කියලා දුන්නේ? අපේ ආච්චි අම්මා. ආච්චි අම්මා කියපු මතකයත් එක්ක බොහෝම ඉක්මනින් ඇවිල්ලා මේ රණවරා මල් ගහ, මේ රණවරා හරි ෂෝ කියලා තේරුම් ගන්න. පතොක් කතු ගහක් ළඟට ගියා. මේක අපේ අම්මා අපිට කියලා දුන්නා. එනගන්න එපා. හරි විසයි. විස කටු වර්ගයක් තියෙන්නේ. මේකට කියන්නේ පතොක් කටු. ආදි වශයෙන් මෙන්න මෙහෙමයි අපි දකින්නේ. අපි ඊළඟට ස්ත්‍රී කුරුසේ දකින්නවා. ආයා ස්ත්‍රියා. මෙයා පුරුෂේ. ඒ දකින්න මානයට රැවටෙන සමහර වෙලාවට පිරිමියෙක් කියලා හිතලා යනවා ස්ත්‍රියක් එතන ඉන්නේ. එහෙම නැත්නම් ස්ත්‍රියක් කියලා හිතලා යනවා කොණ්ඩේ වවාගත්ත පිරිමිත් ඉන්නවනේ. එදින් බලනකොට එතන ඉන්නේ පිරිමි. ඔක ගොඩාක් හොඳට දැනෙනවා මේ එයා පොට් එකේ ඉන්නයි. වෙනවම ඉතින් පාස්පෝට් එකෙම බලන්න ඕන මෙයා ස්ත්‍රීද පුරුෂද කියලා. මොකද කරාබුත් දාලා කොණ්ඩෙත් කවලා ඒ විදියට ඉඳිහම හිතා ගන්න බෑ. ඔම කලිසම් අඳිනවා හැමෝම ටී-ෂර්ට්ස් අඳින නිසා හොයන්න බැරි වෙන තත්ත්ව තියෙනවා. නමුත් දුටු පමණින් ඔන්න අපි මේ සංකේත අනුව මේ ස්ත්‍රියක් මේ පුරුෂයෙක් කියලා හිතනවා. ඊට පස්සේ එයා පුරුදු වෙලා ඉන්නවා මේ ස්ත්‍රිය මේ පුරුෂය ගුණාත්මක වශයෙන් හඳුනා ගන්නට. මෙයා නරක කෙනෙක්. මෙයා හොඳ කෙනෙක්. මෙයා අපිට විරුද්ධ කෙනෙක්. මෙයා අපිට හිතකාමී කෙනෙක්. ආදි වශයෙන් ගුණාත්මක වශයෙන් හඳුන ගැනීම ආදී වින්දනාත්මක වශයෙන් හඳුන ගැනීම ආදී සිද්ධ වෙනවා. ඒ අනුව එයාට ඒ වින්දනාත්මක ස්වરૂපයත් එයා ඇති කරගන්න සංඥාවට අනුවම එයා තුළ ඇති වෙන්න පටන් ගන්නවා. දුක් වේදනාවක් වෙන්නත් පුළුවන්. සුඛ වේදනාවක් වෙන්නත් පුළුවන්. එහෙම දැනෙනවා. මෙන්න මේවැනි කරුණු කාරණා තව ගොඩාක් ඔකේ හිතලා තේරුම් ගන්න තියෙනවා. විග්‍රහ කරගන්නත් තියෙනවා. හඳුන ගන්නවා දකින්නවා කියන එක තුළ සිද්ධ වෙනවද නැද්ද? ඒ සියල්ල සිද්ධ වෙනවා. හරි. එහෙමනම් දැන් එතනින් අපිට පාද ගන්න පුළුවන් ඊළඟ පියවර දුටු දේ දුටු පමණයි කියන්නේ මොකක්ද? දුටු දේ දුටු පමණයි කියන කේ බොහෝම සියුම් විග්‍රහයක් තියෙනවා. මෙන්න මේකයි දුටු දේ දුටු පමණයි කියලා කියන්නේ. එයා හැඩ ගන්නෙ නෑ. වර්ණ ගන්නෙ නෑ. එහි ගුණාත්මක ස්වභාවය ගන්නෙ නෑ. අගේ ස්වභාවය ගන්නෙ නෑ. වේදනා ස්වභාවය ගන්නෙ නෑ. ඔන්න දුටු දේ දුටු පමණයි කියන අවස්ථාවක් අපි තුල ඇති වුණොත් ඔන්න අපි තුලට දැනෙන්න ඕන දේ. අපි ඒ තුල වර්ණ අරගෙන නැති වෙන්න ඕන. හැඩේ අරගෙන නැති වෙන්න ඕන. ගුණය අගය අරගෙන නැති වෙන්න ඕන. වේදනාව අරගෙන නැති වෙන්න ඕන. පැහැදිලිනේ? දැන් අමාරුයි කියලා තේරෙනවා නේද? එවනම් අපි ජීවිතේ කොයිම දාසවත් දුටු දේ දුටු පමණයි කියන තැනින් අවදි වෙලා නැහැ. හැමදාම ඉන්නේ පතනද ජීවත් වෙන්නේ. පතනද අපි ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන්නේ දුටුවා කියන තැන. දැක්කා කියන තැන. එහෙමනම් නිවනුත් දකින්නයි හදන්නේ. හැබැයි නිවන පවතින්නේ දුටුවා දුටුව පමණයි කියන තැන. දැන් ඔතින් ධර්මයේ ගැඹුරුයි. ධර්මයේ ගැඹුරු වුණාම අපිට කියන්නේ ඒ හාමුදුරු අමුතු බණක් කියන්නේ. අමුතු බණක් නෙමෙයි. තියෙන ධර්මයේ ඉහළට ගැඹුරට අරගෙන ගිහිල්ලා වැඩි පරාසයක් තුළ පැහැදිලි කරලා දෙනවා. දැන් ඔබ දන්න ගණිත ගැටලු ටිකම නම් දන්නේ. ඒකෙන් අපි ඉස්සරහට ගණිතය ඉගෙන ගන්නව වෙන්නේ නැහැ නේ. ගණිතයේ අදි සංකීර්ණ පරාසයන් වලට යනකොට තමයි ඉති තේරෙන්නේ. එතකොට කියන ඒ සර් අමුතු ගණන් උගන්වන්නේ අපිට. අමුතු ගණන් නෙමෙයි. ගණිතයේම සංකීර්ණ පරාස. තේරෙනවද? එතකොට මේ අමුතු ගණ නෙමෙයි. ධර්මයේම සංකීර්ණ පරාසයකට ඔළුව ගෙන යෑමක් කරන්න. එතකොට බින්ගත් ඉතින් ඔළුවට පොඩ්ඩක් අමාරුයි. නමුත් අපි ඒක ඉගෙන ගන්න ඕන, තේරුම් ගන්න ඕන. මෙනෙහි කරන්න ඕන, හොඳින් ශ්‍රවණය කරන්න ඕන. අපේ ජීවිතවලට මේක ඥාන දර්ශනයක් වශයෙන් එකතු කරගන්න ඕන. දුටුවා දුටුව පමණ උරා ගැනීමක් නෑ. නෙළුම් පතක් වාගේ. නෙළුම් පතට මහ වැහි වහින්වා. වැටෙන වැහි බිඳු මුතු කැට වගේ අර දිය බෝල හැදිලා පෙරලි 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 ඒ නෙළුපතෙන් ඉවතට ගියා. ආන රහතුන්ගේ සිතේ ස්වභාවයයි, රහතුන් කියන්නේ කවුද කියලායි මේ ධාරුචීවර අහන්නේ. රහතුන්ගේ ස්වභාවය තමයි දුටු දේ දුටු පමණයි. බුදුවරුන්ගේ ස්වභාවය දුටු දේ දුටු පමණයි. ඇයි ඒ දුටු දේ දුටු පමණ වෙන්නේ? මම දුටුවා කියන තැන නැහැ. මම දකින්නවා කියන තැන නැහැ. මගේ ඇහැ කියන තැන නැහැ. මගේ චක්කු විඥානය කියන තැන නැහැ. අතීත සංඥාවෙන් දිහා බලන්නේ, වර්තමානයේ පුජ්‍යලත්වයෙන් දිහා බලන්නේ. ආන්නේ නිසා දුටුවා දුටුව පමණයි. දැන් මෙතෙන්ට අවශ්‍ය කරන ඒ ඥානය, ඒ ගුණය, ස්වභාවය ඔබ වර්ධනය කරගන්න ඕන. මේක දකින්න පුළුවන් හැකියාව ඔබ තුළ වර්ධනය වෙන්න ඕන. ඒකම ක්‍රියාත්මක වෙනවා ඉන්ද්‍රයන් 6ටම. ඒකයි සිද්ධ වෙන්නේ. එකම දේ එකම ස්වરૂපයෙන් ඉන්ද්‍රයන් 6ටම. මේක කරන්න ලේසියෙන් බෑ. ඉතාම සියුම් ඥානයකින් හෙබිවිය යුතුයි. මං පොඩි සිද්ධාන්තයක් උදාහරණයක් ගන්නම්කෝ. දැන් ඔබට පේනවද ස්වාමීන් වහන්සේගේ අතේ තියෙන දෑ? දැන් මේක දුටුවා දුටුව පමණයි කියන ස්වභාවයෙන්ද දැක්කේ? දුටුවා කියන ස්වභාවයෙන්ද? ඈ දුටුවා. මේකේ දුටුවේ මොනවද? දුටුවේ සුදු පාට දුටුවා, රවුමක් බව, ගෝලාකාර බව දුටුවා. ඊට පස්සේ මේක කුමක්ද කියලා මේකේ නම දුටුවා. මේකේ අගයක් දුටුවා. දන්නවා මේක හැදිලා තියෙන්නේ මොන වර්ගයෙන්ද කියලා? දන්නවා. ලෝහයකින්ද, මැටි වලින්ද කියලා දන්නවා. ඊට පස්සේ මේක බිම ඇතරුනොත් වෙන සිද්ධියක් දන්නවා. මේ සියල්ල දැන් දැනගෙන ඉවරයි, විඳලත් ඉවරයි. හැබැයි මේ වගේම පිරිසියක්, මේ වගේම ලෝහකෙ වෙන්නේ නැති මේට අවුරුදු 200කට පරණ එකක් මේ වගේ පිරිසියක් අහුවෙනවා. 200ක් හම් වෙන ඩිස් එකක්. එතකොට ඒ ඩිස් එක දිහා බලන්නේ මේ විදිහටද? නෑ, ඒක හරි වටිනවා. ඒක හරි වටිනවා. ඒක සෑහෙන ඩොලර් මිලියනයක් විතර වටිනවා වෙන්න පුළුවන්. ඈ ඒක මහා පුරාවස්තුවක්. ඒක එක්තරා රජ කෙනෙක් රජකාරී පාවිච්චි කරපු පිරිසියක්. මේකම තමයි තියෙන්නේ ඒ පරණ කාලේ. ඒක එතකොට ඒක වැලිය එකක් හැදෙනවා, අගයක් හැදෙනවා. ආදි වාසේ එයාට ඒ පිළිබඳව අට ගැනීමක් ඇති වෙනවා. ඉතින් රහතුන් වහන්සේලා පිරිසිය පෙන්නලා මම දුටුවාද? නැහැ. නැද්ද? දුටුවා. දුටුවද? නැහැ. නැද්ද? දුටුවා. කොයි ඉඳලා දෙන්නේ? දන්නේ නැහැ. කොහාටද යන්නේ? දන්නේ නැහැ. දන්නේ නැද්ද? දන්නවා. දන්නවද? දන්නේ නැහැ. කවුද මේක කියන්නේ? පේශකාරී දියණිය කියන්නේ. මේ මේ සිද්ධාන්තයට සම්බන්ධයි. ඒතනක් තියෙන දුටුවා දුටුවකම නැහැ කියන සිද්ධාන්තය. දැන් තේරෙනව නේද? දැන් මට හිතෙනවා මේ බණ අහන කාලේ මේ ටිකක් මගේ ඔළුව ලොකුවට තියෙන නිසා මේ ලොකුවට තියෙන ඔළුවත් මදි. ටිකක් හතරගම දෙයියන් විතර හයක් විතර තිබ්බනම් හොඳයි නේද කියලා හිතනවා. ඊයන් මේක තනි ඔළුවකින් හිතලා තේරුම් ගන්න බැරි කියලා හිතනවා. ඔබ ඔබේ පොඩක් කල්පනා කිරීමේ අවශ්‍යතාවයක් ඇති උනා කියලා ඒක උදව් වෙන දෙයක් නෙමෙයි. අපිට මේක තේරුම් ගන්න බැරුව අපි ඔළුවෙන් හිටගෙන මේක කල්පනා කරනවා. ඒ වගේ ආත්ම කැපවීමක්, ඒක රහසිගතව තමා තුළ සිද්ධ වෙන දෙයක්. මේ පේන්න බලන ස්වභාවය නෙමෙයි. අපි පේන්න මෙහෙම හිමින්සරේ හිමිච්ච වගේ අහලා ගිහිල්ලා තමයි සටන පටන් ගන්නෙ. තනි පෞද්ගලික සටනක් තිබුණේ බොහොම ගැඹුරේ. ඒ වෙලාවට තමයි අපි ඒ කෙලින්ම අර ආවේශ වෙච්ච යුද සෙබලෙක් වගේ පුදුම මොරල් එකක් තියෙන්නේ. ඈ ඕන දෙයක් බිඳගෙන යන්න පුළුවන් මහා බලයක්. ඒක අපි ලෝකෙට පෙන්නගෙන ඉන්නේ නැහැ. ඒක හිත යට ඒක රහසින් ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේ බලයක් දෙදෙවුවා. දෙදවල තමයි තේරුම් ගන්න. තේරුම් ගත්ත අයත් එහෙම තමයි. ඈ ඉතින් හැමින් සැරේ අහගෙන ඉඳලා තමන් පෞද්ගලිකව මේකත් එක්ක අතිශයින්ම ප්‍රබල විදියට සටන් කරන යුද්ධ කරනවා. පෞද්ගලිකව ලෝකෙට පෙන්වන්න ඕමනාවක්. ඉතින් දුටුවා දුටුව පමණයි කියලා කියන්නේ ආර්ය ශ්‍රාවකයන්ගේ දර්ශනය. ධර්ම අවබෝධයේ දර්ශනයක හරියට ලස්සන මොනෝද දෙයක් වැටුණත් ඒක වැටිලා කොච්චර කොච්චර සන්තෝෂයෙන් ඉන්න තියෙන දහම පිච්චෙන්නේ. සන්තුට්ටි පරමන් දන. එහෙනම් ලෝකේ ඉන්න බෝසත්ම කෙනා සතුටෙන් ඉන්නවා නම් අනේ සතුටෙන් ඉන්න බෑ සක්කාය දිට්ඨිය තියෙනකම්. හයි සක්කාය දිට්ඨිය තිය හැම තිස්සෙම අවලෝන පුජ්‍යලක්ෂය මමත්තේ හැම තිස්සෙම අවලෝන. ඔබට ප්‍රශ්න නිෂ්පාදන කරන ප්‍රශ්න නිෂ්පාදනාගාරය මොකද්ද? මමත්තේ සියලු ප්‍රශ්න වලට මූල සාධකය කවරක්ද? මමත්තේ අපි ඇති කරගන්න තරම ප්‍රශ්න ඇති කරගන්නේ මමත්වය නිසා. මමත්වය නිසා හිතේ ඇතුලේ තියෙන තරම ප්‍රශ්න තියෙන්නේ ඇයි? මමත්වය නිසා. මමත්වය නිසා ධර්ම අවබෝධය කරගත්තොත් ඔය එහාට දුවන්න ඕන, මෙහාට දුවන්න ඕන, හරියට දුවන්න ඕන කියන අදහසක් නැතුව ඉන්න තැනම සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. අවබෝධය නැති වෙච්ච නිසා තමයි ටිකක් එහාට දුවන්න, මෙහාට දුවන්න හිතෙන්නේ. කියන්නේ අපිට හිතෙනවා අපේ මේ ජීවන රටාව වෙනස් කළයි කියලා සැනසීමක් ලැබෙයි කියලා. එහෙම සැනසීමක් ලැබෙන්නේ අර කියන්න කීමට කැලේ මාරු වුණාට පොටියක කුල්ලි මාරු වෙන්නේ නැහැ කියලා. අපේ ජීවන රටාව වෙනස් වුණයි කියලා ඇතුළ හදාගත්තේ නැති වුණොත් කොතනක් එකයි. ඒක මහන උනත් එකයි, මහන නූනත් එකයි. ඇතුළෙන් තමයි හදාගන්න ඕන. ඇතුළ හදාගත්තාම කොතනක් එකයි. එයා එයා විදියට ඉන්නවා. එන්නානේ දවසක් මම මාධ්‍ය ආයතනයකට ගියාම මාධ්‍ය ආයතනයේ ඉස්සරහා ලයිව් සජීවී විකාශයක් යනවා. ඉතින් මාව පිටිපස්සේ දොරෙන් අරගෙන ගියා. අරගෙන ගියාම මේ මාධ්‍යක්ෂ මණ්ඩලෙ මහත්මිය කඳලා කිව්වා ස්වාමීන් වහන්සේ සමාවන්න ඔබ වහන්සේ ඉස්සරහ දොරෙන් ගන්න බැරි වුණා. අපි පිටිපස්සේ දොරෙන් වැඩමෙව්වේ සමාවෙන්න කිව්වා. මං කිව්වා ඉස්සරහ දොරින් ආවත් පිටිපස්සේ දොරින් ආවත් සිංහයා සිංහයාම තමයි කියලා. ඒක ප්‍රශ්නයක් නෑ කිව්වා. ගැටලුවක් නෑ. ඒ නිසා අන්න ඒකයි අපිට වැදගත් වෙන්නේ. අපිට සම්මුතිය තුල ඉන්න අවශ්‍ය නැහැ. අපි තුලින් අපි පරිවර්තනය වුණාම සක් ලෝකේ කාක්ක කිසිම කෙනෙක්ගෙන් එයා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගරුත්වය බලාපොරොත්තු වෙන්නේ නැහැ. වන්දනා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙන්නේ නැහැ. කළගුණ සැලකීම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නොකළයි කියලා අමනාපයකුත් නැහැ. කළයි කියලා මුතු සන්තෝෂයකුත් නැහැ. ඉතින් මේ ආර්ය ධර්මය ප්‍රගුණ කරගත්ත අයට කළගුණ අමතක වෙනවා. මේ කොච්චර කරත් යට නැහැ. දන් දුන්නත් මහා ලොකු පින්යක් කියලා තරම් තිබ්බා බොම් පිමයාචර ලොකු දෙයක් නෑ. කළගුණ සලකන්නේ මොකද කළගුණ කියන්නේ? කළගුණ කියන්නේ කර හොඳන හොඳත් සැලකන්නේත් නැහැ නරක සැලකන්නේත් නැහැ. යා සැලකීමක් නැහැ. නමුත් ප්‍රතිවිපාකයක් තියෙනවා අනිත් අයට හොඳට හොඳ විපාකක් නරකට නරක විපාකක්. අර ඒක රහතන් වහන්සේ නමක් කොල්ල කටිය මඩර තල්ලු කළානේ. තල්ලු කළාම අර කොල්ලන්ට අලලගෙන ගහගෙන වටේ හිටු මිනිස්සු ගහලා අර හාමුදුරුවම ගොඩට අරගෙන පාත්‍ර සිවුරු සෝදල පිළිදාලා අර ගැස්සල තිබ්බා. ඉතින් අහුව අපි කරේ හොඳ වැඩක් නේද ස්වාමීන් වහන්සේ කියලා. අර ගොඩට ගත්ත අය. උන්වහන්සේ ඇත්තන දීපු උත්තරය තමයි ඒ අය කරගත්ත දේ ඒ අය කරගත්තා, ඔය අය කරගත්ත දේ ඔය අය කරගත්තා. එච්චරයි. එයා කරගත්ත දේ එයා කරගත්තා, ඔයා කරගත්ත දේ ඔයා කරගත්තා. හාමුදුරු වැඩියා. ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? හාමුදුරු මණ්ඩල තල්ලු කරපු එක්කෙනා පිළිබඳව සංවේගයකුත් නැහැ. ගොඩින් අරගෙන පිහිදාලා තියාපු එක්කෙනා පිළිබඳව අමුතු ප්‍රසාදයකුත් නැහැ. අපිනම් කොහොමද? පිනං අර කොටට අරන් දීපු මනුස්සය දෙවියෙක්, ඒ මනුස්සයා හොඳයි, ඒ මනුස්සයත් එක්ක එකතු වෙලා, ඒ මනුස්සයත් එක්ක උදව් කරලා, ඒ මනුස්සයත් එක්ක එකතු වෙලා පුළුවන් නම් අර මනුස්සයට එළවලා තව ගානක් ටිකක් ගන්න. ඉතින් මේ රහතුන්ගේ සිත හරි අමුතුනේ. රහතුන්ගේ සිත හරි අමුතුයි. කළගුණ මතක තියාගන්න කියලා නේ කියන්නේ. මන්නක් කියන්නේ කළගුණ අමතක කරන්න කියලා. සමහර අය කියනවා මේ සයනස කළගුණ මතක තියෙන්න ඕන නේද කියලා. එහෙම කිව්වහම මම එයාලත්තන්ට කියනවා එහෙමනම් ඉතින් කළගුණත් මතක තියාගෙන ඉන්න වෙනවා නේද කියලා. කළගුණ මතක තියාගන්න කියලා කිව්වොත් එහෙම කියන්න වෙන්නේ කළගුණත් මතක තියාගෙන ඉන්න වෙනවා නේද? මොකද මේ මතකේම තමයි කළගුණත් මතක තියෙන්නේ. ඉතින් මේ ලංකාවේ ඉන්න මහත්මේ ඔස්ට්‍රේලියාවේ අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙන්න ගිහිල්ලා අහනවලු මේ ස්වාමීන් වහන්සේට මතකයිද? මතකයිද කියලා අහුවාම ස්වාමීන් වහන්සේ කියනවා ඇයි මාව ඔයා මං ඔයාව මතක තියාගන්නේ? මම ගොඩක් අය අහනවනේ නේ මාව මතකයිද කියලා. ඇයි මාව මතක ඇයි ඔබව මම මතක තියාගන්නේ? ඒ මනසේ ගොල ඒකත් ඇත්ත. ඒකත් ඇත්ත. මොවරද හාමුදුරු මාව මතක තියාගන්නේ? මගේ ගිරි දවා ගන්නද? ඈ දල ගලව ගන්නද? මොකද හොඳ වැකිය හොඳ කාරණේ. ඇයි මම ඔබ මතක තියාගන්නේ? මට මතක තියෙන ඕනද ඔයගොල්ලෝ දීපු දාන මතක තියෙනවද? මට මතක තියෙන්න ඕනේ නෑ. මම දේශනා කරපු බණ ටිකත් මතක තියෙන්න ඕනේ නෑ. මට ඔයාට දීපු දාන පිටකම් පරිස්කාරත් මට මතක තියෙන්න අවශ්‍ය නෑ. අඩුම තරම ඔයාට අන්ට ඕගල්ලගේ ගෙවල් දොරවල් බැංකු account උනත් මතක නැති වෙනවා නම් බොහොම හොඳයි. ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඒවයි අගේ තුල තමයි අපේ පුජ්‍යලත්වේ මමත්වේ සැර තියෙන්නේ. අපේ තරාතිරම් වල මතකයත් එක්ක අපේ අගේ වැලියු එකේ එක තියෙන අගයත් එක්ක තමයි එයාගේ අර මමත්වේ ශක්තිමත් වෙන්නේ. අර කීමද කියන්නේ නේද? ඡන්දෙ දින්නහම මෝර වගේ, ඡන්දෙ පෙරදුනාම හුණ වගේ කිය. එතකොට ඒ මොකක්ද වෙන්නේ? අර යාගේ තියෙන තනතුරත් එක්ක බලයත් එක්ක යා මෝර වෙනවා. අවුරුදු 6ක් මෝරු දැකලා තියෙනා නේද? ආයේ මෝරු අවුරුදු 6කින් මහගෙන් පස්සේ පරාද වෙනවා. ඊළඟට යන්නේ මෝර වගේ නෙමෙයි, ඊළඟට එයාපෝට් එකෙන් උනත් යන්නේ හුණා වගේ. හරි ඒක මතක් කරගන්න. මොකද මේ එතන හරි අපූර්ව තැනක්, පුදුම තැනක්නේ. විවිධ සංස්කෘතික, විවිධ ස්වරූප, විවිධ චින්තන රටා, ගුණ අගුණ පිස්සෝ දාර්ශනිකයෝ උගතුන් නූගතුන් ඔක්කොම හම් වෙන තැනක් එතන. මහා බුදුම තැනක් ඒක. බස් එකට වැඩි සංකීර්ණ තැනක්. නේ බස් එකේ ගියාම හම් වෙන්නේ ලංකාවේම එකම සංස්කෘතිය අන්තරිසක් නේ. හරිද? ඒ වගේ. ඒ එහෙමනම් අර අර මේ දේවලුත් එක්ක තමයි මේ අපි සක්කාය දිට්ඨි හැදෙන තියෙන්නේ. එහෙමනම් මොකක්ද කරන්නේ? අත්තවාද උපාදානේ තියෙනවා. උපාදානය ගැන කතා කරනවා. දැන් ගොඩාක් දෙනෙකුට බාහිර උපාදානයන් ටික අයින් කළා. ඊළඟට ඇතිවෙන උපාදානේ මොකක්ද? අත්තවාද උපාදානේ. මොකක්ද ඒකේ අදහස? තමන් දකින විදිය. කියනවා අත්වාදය පරවාදය. අත්වාදය පරවාදය තමන් දකින විදිය. එහෙම එකක් තියෙනවා නේද? අර අතීත සංඥාවෙන් බලනවා. එහෙම බැරි වුණොත් තමා දකින විදිය. තමා දකින විදියත් එක්ක කුතුහලය ඇති වෙනවා. කුතුහලය ඇති වෙන හැම මොහොතකම අහනවා ආච්චි අම්මේ මේ මොකද්ද? අම්මේ මේ මොකද්ද? තාත්තේ මේ මොකද්ද? අයියේ මේ මොකද්ද කිය කී අහ අහ දැනගන්නවා. අහ අහ දැනගන්නවා. අපි කියලා දෙනවා. එතනින් එහාට ගිහිල්ලා දැන් ලොකු මහත් වුණාට පස්සේ හොඳින් Taman සොයන්ව තනියෙන් අත්වාද උපාදානේ මේ ලෝකෙ දිහා බලන්න පුරුදු වෙනවා. දැන් ආවේනික වූ උපාදානයක් තියෙන පින්නතුන්ට දැන් ওই පුජ්‍යලයන් හඳුනගන්නේ, තේරුම් ගන්න, රස විඳින්න, මනසට එකතු කරගන්න ඔක්කොම කරන්නේ අත්වාද උපාදානය. නේද? බැඳීම හටගන්නේ, ස්වාමියෙක් භාර්යාවක් හොයාගන්නේ ගොඩාක් වෙලාවට අම්මා තාත්තා කියපු කමක් කරගෙන ඇති සමහර අය. ඊරේදී තමම හොයාගන්නේ අත්වාද උපාදානය. මොකද මට හරියන બ્લોක් එක. මට හරියන සිතුම් පැතුම්. මට හරියන විදිය. ඈ මගේ හැඩට රූපෙට ගැළපෙන කෙනා කියලා ආදී වශයෙන් මේ අත්වාද උපාදානය තමයි සිද්ධ කරන්නේ. ඔයගොල්ලෝ විශ්වාස කරනවද මේ ලෝකේ කිසි කෙනෙක් තවත් කෙනෙකුට ආදරය කරනවා කියලා? කර පට්ටපල් බොරුවක්. කිසි කෙනෙක් තව කෙනෙකුට ආදරය කරන්නේ නැහැ. එහෙම කරනවා නම් කරන්නේ රහතන් වහන්සේ කෙනෙක් විතරයි. ඒක හිතෙනවා තමන් අනුන්ට කරන ආදරයක් කියලා. ඒ වුණාට ඒක මොකක්ද ඇත්ත වශයෙන් තියෙන්නේ? තමන්ගේ ආත්ම වින්දනය සහ ආත්මලාභය තුල තමයි ඒක ගලාගෙන යන්නේ. ඉතින් මේ කොල්ලන්ට ආදරේ හිතෙන්නේම ලස්සන කෙල්ලොන්ට විතරයි. මං අහන්නේ ඔන්නෝ කැහෙන කැත කෙල්ලෙකුටත් හිටපියකෝ. කැත කෙල්ල වුණා මේකප් එක දාගෙන ආවම හිතෙනවා. මේකප් එක නැති වෙච්ච එක මන් නෑ. දැන් මරපහුගේ කාලේ කතාවක් මං ඇහුවා. විවාහ වෙලා ඔක්කොම මේව කල් ඉවර වෙලා මූදේ නාන්න ගිහිල්ලා. මූදේ නාලා ඉවර වෙනකොට මිනිහට ගෑනේ පාන්නා. මොකද හේතුව අර දාපු කොණ්ඩේ ගලවන්න වෙලා. ඇහි බඹ කරන්න වෙලා ඈ අර පාට රෝස පාට ඒවා මේ ඔක්කොම මූදු වතුරට හේදිලා ගිහිල්ලා. ඉතින් මිනිස්සුන්ට දැක්කම අපිරියයි. නැදී ඊට පස්සේ එතකොට මේ මිනිස්සයා අර කාන්තාවට ආදරය කළා තියෙනවද? තමන්ගේ ආස්වාදයට කැමති වෙලා තියෙනවා. තමාගේ හිත ඇතුලේ වෙන වින්දනයේකට තමන් ආදරේ ආසකිරීමක් තමයි ඔය ආදරේ කියලා ගොඩක් වෙලාවට හඳුන්වන්න දෙන්නේ. දැන් ඉතින් පෙම්වතුන්ට උන් හිටි තැන් නැති වෙනානේ. ප්‍රේමවන්තයන්ට ප්‍රේමවන්තයන්ට උන් හිටි තැන් නැති වෙනවා. ඉතින් එයින් එහාට ගියපු නකුල මාතා නකුල පිතා ගුණ ධර්ම එකතු වෙලා ධර්මගාමී ගමනක් යන පිරිස් ඉන්නවා. දැන් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ එහෙම අය ඉන්නේ. දැන් අපි මේ කතිකාචාර යෝධුවක් ඉන්න ඒගොල්ලෝ ඒ වගේ දෙන්නා එකතු වෙලා මේ ධර්ම මාර්ගයේ යන පිරිසක් එකතු වෙලා ඒගොල්ලෝ ඒක අවිද්‍යාව දුරු කරගෙන විද්‍යාත්මකව මේව තේරුම් අරගෙන ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන පිරිස. දැන් අපිට කියන්නේ මේ මේ දේවල් වල මේක ස්වභාවය මේකයි කියලා තේරුම් ගත්තාම ඒව වෛර කරන්න උගන්වන කාරණා නෙමෙයි තේරුම් ගන්න කියන කාරණා. දැන් ගින්දර පිච්චෙනවයි කියලා අපිට කියලා දුන්නයි කියලා අපි ගින්දර සම්පූර්ණයෙන් ගෙදරින් අයින් කරනවා. අයින් කරන්නේ නැහැ නේ. දැනගෙන භාවිතා කරනවා. දැන් අහනවා මල්ලිකා දේවියගේ පොසර් මල්ලිකාවගේ නැත්තටම ඔබ වැඩියෙන් ආදරේ කාටද කියලා. ලස්සනට කියනවා මොකද්ද කියන්නේ? මම වැඩියෙන් ආදරේ මට. මාව සනසනවා නම් මාව සැහැල්ලුවෙන් තියනවා නම් සෞම්‍යව තියනවා නම් මං ඒ කෙනාටත් ඔන්න ආදරේ වෙනවා කැමති වෙනවා. හැබැයි මාව රිදවනවා නම් වේදනාව ගස්සනවා නම් කේන්ති ගස්සනවා නම් මොකද කරන්නේ? එයාට ආදරේ නැහැ. ඉතින් ඇත්ත කතාව මොකද්ද? තමා අවසානෙට ගියහම කොතන කවුද ඉතුරු වෙන්නේ? තමාට තමා තමයි ආදරේ. වෙන කෙනෙකුට ආදරේ කරන්නේ නැහැ. එහෙම එකක් නැහැ. එහෙම එකක් තියෙනවා නම් තියෙන්නේ කිසිම අපේක්ෂාවකින් තොරව ලෝහිතකාමී ආකාරයට ලොවට කටයුතු කරන්නේ බුදු කෙනෙක් රහතන් වහන්සේ. උන්වහන්සේලා ළඟ විතරයි ලෝකෙට දයානුකම්පාවක් ආදරයක් තියෙන අනිත් කිසි කෙනෙක් ළඟ එහෙම දෙයක් නෑ. දැන් හිතනවා නේද ඉක්මනින්ම නිවන් දැක්කනම් හොඳයි කියලා. නෑ හිතාගෙන ඉන්නවා විතරයි ඇත්ත කතාව. සායිදී ඕකට අටුවා ටීකා ටිප්පණි කියනල්ලා පැහැදිලි කරන්න ඕනේ නෑ නේ. ඒක දන්නවා අපි. එහෙමනම් අත්තාහි අත්තනෝ නාථෝ තමාට තමා පමණයි. අනිත් ඒවා ඔක්කොම සම්මුති. ඔව් හැදිච්ච රටාවල් ටිකක් තියෙන. ඒ රටාවල් වල ස්වභාවය ට ඒක ගැලපෙනවා. නමුත් එතනින් එහාට තමාට තමා පමණයි. තමාට තමා එකයි තේරෙන්නේ. හොඳටම තේරෙනවා දෙයක තමාට තමා පමණයි කියලා. මොකද නිවන් දකින්න හොඳ ආරම්භය ඒක. තමන්ට නෝනා ඉන්නවා නම්, තමන්ට දරුවෝ ඉන්නවා නම්, තමන්ට ධනය පිහිටවේ, තමන්ට බලය පිහිටවේ, නිලය පිහිටවේ කියලා හිතනවා නම් ඒක පණ්ඩිතකමක්, ඥානවන්තකමක් නෙමෙයි, ඒක අඥානකමක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරේ. කොහොමද කියන්නේ? පුත්තාමත්ති ධනම්මත්ති තිභාලෝ විහඤ්ඤති. මට ධනෙ තියෙනවා, මට පුතුන් ඉන්නවා, දරුවෝ ඉන්නවා, හිතවතුන් ඉන්නවා, බලවතුන් ඉන්නවා, ස්වාමිය ස්වාමි දියණිය ඉන්නවා වසින් විදිහට කල්පනා කරනකොට මට අරේ අරේ අරව තියෙනවා කියලා. එහෙම හිතෙන්නේ කාටද? ඉති බාලෝ විහඤ්ඤති බාල මිනිස්යාට හිතේ. ඔබ ළඟ ඒ බාලකම තියෙනවද නැද්ද? තියෙනවා. ලැජ්ජ නැතුව කියන්න ඕන තියෙනවා කියලා. නේ ලැජ්ජ බිය නැති වෙන්න ඕනනේ. ලැජ්ජ නැතුව කියන්න ඕනේ ඇත්ත වශයෙන්ම මේ බාලකම අපි ළඟ තියෙනවා. මං ඒ වයින් තමයි මේ ඔළුව හදාගෙන මේක කරගෙන යන්නේ. එහෙනම් අත්තාහි අත්තෝ නැති අවසානයට මේ මමේ කියලා ගන්න කෙනාවක් මට මමේ කියලා ගන්න මේ ශරීරයවත් මට නෑ. ඒ වුණාට අපි ඇවිදින්නේ මම ඇවිදිනවා. ආහාර ගන්න මම ආහාර ගන්නවා. සැතපෙන්නේ මම සැතපෙනවා. කතා කරන්නේ මම කතා කරනවා. සිතන්නේ මම හිතනවා. ඒකත් බාල අදහසක් කියලා කියනවා. මෙතන තමාට තමාවක් නෑ. තමාට තමාවක් නැතිකොට බාහිර දේවල් ගැන කවර කතාද? ඒව කිසිවක් අයිති වෙන්නේ නෑ. කිසිවක් අපිට තියෙනවයි කියලා හිතන්න බෑ. දැනනවත් තින්න තුන ටික ටික නිවන් මඟ පෑදෙනවා කියලා ටිකක් තේරෙනවද? ඔළුවේ ටිකක් අවුල් කැඩි කැඩි යනවා කියලා. අර කටුරකුල් පිරි වන ලැබක් ටිකෙන් ටික සුද්ධ කරනවා. ගොවියේ සුද්ධ කරලා මේක වගා කරනවා. ආන් මේ වගේ තමයි ධර්මය අහනවා කියලා කියන්නේ ඔළුවේ තියෙන කටු පඳුරු වනල හැබ කපා ඉවත් කරලා පිරිසුදු කරගන්නවා වගේ වැඩක්. එහෙම විදියට තමයි අපි සම්මා දිට්ඨිය ඇති කරගන්නේ. ටික ටික දෘෂ්ටි අඩු කරගන්නවා, ටික ටික සංකල්ප අඩු කරගන්නවා, ටික ටික වචන අඩු කරගන්නවා. වචන කියන්නේ බොරුවක්. වචන වල ඇත්තක් නැහැ. පුදුම බොරුතියේ සියලුම වචන වල තියෙන බොරු. වචන වල ඇත්ත තියෙනවා නම් ඔය මේ I love you කියන මිනිසුන්ට ඔක්කොගම ළම ලව් තියෙන්නේ නැහැ කියනවා. බොරුවටත් කියනවා, විනෝදයක් කියනවා, නිකනුත් කියනවා. ඔය මිනිස්සු එහෙම තමයි. සින්දුවටත් කියනවා. ඒක තමයි ස්වභාවය. ඒ නිසා මේ වචන වල කිසිවක් නෑ. ඒ නිසා ඒක ඉගෙනගෙන එහෙම කිව්වයි කියලා එහෙම එකක් වෙන්නේ නෑ. ගුඩ් මෝර්නින් කියන එකත් ඒ වගේ තමයි. නිකන් රොබෝ යන්ත්‍ර ගුඩ් මෝර්නින් කියනවා වගේ ගුඩ් මෝර්නින් කියනවා. තැන්ක් යූ කියන එකත් ඒම තමයි. දැන් සුද්ධ පුරුදු වෙලා හැපුණත් තැන්ක් යූ කියනවා. ඒ හරි ප්‍රශ්නය. ඒකේ හැපුණත් තැන්ක් යූ කියනවා. ඒක බුරුදු වෙලා. දැන් මමත් ඔක සමහර රටවල් වල ගිහිල්ලා පොඩ්ඩක් ආවහම මටත් එහෙම. හැම දෙයකම දානි දුන්නත් thank you කියනවා. මොකද අර බුරුදු වෙලා. ඒගොල්ලෝ බුරුදු වෙනකොට අපිත් ඔක බුරුදු වෙන්න බෑ කියලා. ඒක කිසි දෙයක් නෑ. නිකන් රොබෝ යන්ත්‍ර වගේ තමයි. හැඟීමක් නුදුත් නෑ. අදහසක් නෑ. එතකොට මේ වචන උපාදානය තුල තමයි මේ වචනේ ගුණේ රැඳෙන්නේ. මේ වචනේ ගන්නෙ කොතනින්ද කියන එක. දැන් මෙතෙක් කතා කරපු දේශනාවන් වල දේශනාව තියෙනවනේ වචන. දහස් ගාණක් පිටුණානේ.
කින්නතුන් කිව්වොත් මෙතෙක් වෙලාම වචන කතා කරලේ නැහැ කියලා.
මෙතෙක් වෙලා වචන ප්‍රකාශ කළේ නැහැ. මං දේශන මං ප්‍රකාශ කරපු වචනයක් කියන්න බලන්න පුළුවන්. එක වචනයක් කියන මේ අහවල් දේ ගැන වචනයක් එහෙම කිව්වොත් මට නම් මතක හැටියට තාම එන්නේ මම එක වචනයක්වත් ප්‍රකාශ කළේ නැහැ. මා මෙතෙක් වෙලා කරේ වචන බොරු බවත්, වචන අවිද්‍යාවක් බවත්, වචන නිෂ්ඵල වූ දෙයක් බවත් ප්‍රකාශ කරමින් වචන බිඳීම විසක් වචන හැදීම කළේ නැහැ මෙතෙක් වෙලා. පද බින්දා මිසක් පද හැදුවේ නැහැ. කම වචනයක්වත් ප්‍රකාශ කරේ. ඔබට ඒ දේ ගෝචරයිද? ඒ ඥානෙ වැඩි කරගන්න. ඒකට තමයි සම්‍යක් ඥානය කියලා කියන්නේ. සම්‍යක් ඥාන දර්ශන කියලා කියන්නේ ඒ සම්‍යක් ඥාන දර්ශන වැඩි කරගන්න, වැඩි කරගන්න, වැඩි කරගන්න. ඒ වැඩි කරගන්න තරමට අවුවෙන් තම පොලිස් කැටයක් වගේ ඔබේ සක්කාය දිට්ඨිය දිය වෙලා යනවා. දිය වෙලා ගිහිල්ලා ඒ දැටිය තව දවල් වෙනකන් තිබ්බහම ද්‍රව බවටම පත් වෙලා තවත් හවස් වෙන්න හොඳ ගිනි අවුව තියෙන දවසක හොම කියලා හවස ඇවිල්ලා බලනකොට ද්‍රවක් නැහැ, ජලයක් නැහැ. මොනවද එලාද? ජලයක් වාෂ්ප වෙලා තැටිය විතරයි. මෙන්න ආර්ය ශ්‍රාවකත්වය කියන්නේ අර තැටිය විතරක් අවස්ථාව. එයාගේ ඇස, එයාගේ කන, එයාගේ නාසය, එයාගේ දිව, එයාගේ ශරීරය, එයාගේ මන කියන එක ඔක්කම දිය වෙලා ගිහිල්ලා ද්‍රව වෙලා, ද්‍රව වෙලා වාෂ්ප වෙලා. ඉන්ද්‍රියන් නැතුව වාසය කිරීම. ඒකට කියනවා ඉන්ද්‍රිය ඉක්මවීම, ඉන්ද්‍රිය සංවරය කියන වචන පාවිච්චි කරලා තියෙනවා. ඉන්ද්‍රියන් නැ, වචන නැ, වචන වාෂ්ප වෙලා. මම මේ සතුටෙන් බණ කියන්නේ ධර්මයට කැමති හැමෝම වගේ අද ඉන්නවා. බොහොම හොඳයි. ධර්මයට කෙරෙහි අවඥාවෙන් බලන, දුෂ්ටකමින් බලන එක්කෙනෙක් හරි හිටියාම අපිට ධර්මය කියන්න ප්‍රිය හිතෙන්නේ නැහැ. ඇයි? ඝණයා අපිරිසුදු වෙනවා. ඝණයා අපිරිසුදු වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එහෙම බුදුහාමුදුරු සමහර දේශනා ප්‍රතික්ෂේප කරනවා. මහණෙනි, මොකද බුදුහාමුදුරු දේශනේට වඩින්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මයට ගරහන, සංගයාට ගරහන, මුතුන්ට ගරහන පුජ්‍යලේ කොතන ඉන්නේ? එයාගේ මානසිකත්වයේ ධර්මයට නිග්‍රහශීලීව බලන ධර්මයේ විහා. ධනය අපිරිසුදුයි, බණ කියන්න බෑ. දේශනා කරා. ධනය පිරිසුදු වුණාම හරිය ප්‍රසන්නයි ඒක. මොකද මැණිකක් පලන් දන්න ඕන රත්තරම් මුද්දක. ඒක අසූචි ගොඩක දාන්න බෑ. ගොම තැම්බක් උඩට දාන්න බෑ. ඒ රත්තරන් මුදු වගේ මිනිස්සු ඉන්න ඕන රත්නයක් පලන් දන්න. නේද? බුද්ධ රත්නය මැණිකක්, ධම්ම රත්නය මැණිකක්. ඔබ රත්තරන් මිනිස්සෙක් ඉන්න ඕන මේ මැණික් පලඳ ගන්න. උතුම් ගුණ ඇති මිනිස්සෙක් වෙන්න. දැන් දේශනා කරපු සියලුම ධර්ම කාරණා ඊයේ දවසේ මීට කලින් සාමෙන් වහන්සේගේ දේශනා ශ්‍රවණය කිරීමෙන් ලබා ගන්න ලද ධර්මයේ ඔක්කොම සියල්ලම එක මිටකට සම්පින්දණය කරලා එක වචනයක් ප්‍රකාශ කරන්න බලන්න. අලුතෙන් ආපු අයට ඊයේ අදයි දේශනාවල් ශ්‍රවණය කරලා එහෙමත් නැත්නම් මේ කලින් දේශනා කරලා අවබෝධ කරගන්න, අවබෝධ මට්ටමින් තමන්න තියෙන අවබෝධයේ ප්‍රමාණයට එක වචනයක් ප්‍රකාශ කරන්න බලන්න. ඔක්කොම මෙටි කරලා මෙන්න මේකයි අවබෝධ කරගත්ත. එහෙම නැත්නම් මෙන්න මේකයි ස්වාමීන් වහන්සේගේ දේශනේ මා හැඟි පමණේ සත්‍ය. ඊළඟට මහත්ය දැක්කොත් දැක්ක පමණයි. ඔබ තුමේ සත්‍ය දේරුවා කිසිවක් නෑ මම මගේ කියලා උතුම් නොඇලීම. ඔය පුතා ඊළඟ කියන්න බලන්න. ඒ පුතා දැන් මේ හාවිය යථාර්ථය, තත්තාකාරය, යථාර්ථය. ඊළඟට මම නැත්තම් වෙන කිසි දෙයක් නැහැ, කිසි කෙනෙක් නැහැ. ඊළඟට කියන්න මොකද්ද සම්පින්දණය කළාම? සයිමන්සගේ දේශනාව මමන් තේරුම් ගත්ත දේ. ඊළඟට ඊළඟ අම්ම කියන්න පොඩ්ඩක් කියන්න. මමත්වය මමත්වයේ දෘෂ්ටිය ගත්ත තැන තමයි සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ. මමත්වයේ දෘෂ්ටිය නොගත්තොත් එතන සත්වයක් නෑ. ආ, සත්වයක් ඇති මම නැහැ. බොහොම හොඳයි. ඊළඟට ආය කියන සමාන ඒ වගේ ධර්මයක් දේශනා කරේ. කියන්නේ මේ අතහැරීමක් ගැන. එහෙමද? නෙළුම් පතට වැඳෙන දියබිඳු වාගේද? දැන් දියබිඳු වාගේද අපි ඉන්න ඕන නෙළුම් පත වාගේද? නෙළුම් පත වාගේ ඉන්නයි හාමුදුරුවෝ දේශනාව කරේ. බොහොම හොඳ දෙයක්. බොහොම හොඳ අදහසක්. ඊළඟ කිසි දෙයක් නැහැ. ඉතිරි නැහැ. එකත් හොඳයි නේ අදහස. හැම දෙයක්ම ශූන්‍යයි කියලා. එතකොට ශූන්‍යතාවයට මොකද වෙන්නේ? අන්න බිඳින්න අවශ්‍ය දේ. ඒ ගැන සැලකිල්ලෙන් තේරුම් ගන්න. ඊළඟට මම නැති තැන කිසිවක්ම නැහැ. දුකකුත් නැහැ, සතුටකුත් නැහැ, අටලෝ දහමක් නැහැ. මේ සියල්ලට විසඳුම එතකොට මොකද්ද? මම නැති බව. ඊළඟට ඇලීම් නැති තැන දුකක්, දුකක් නැහැ. ගැටීම් නැති තැන සැප තියෙනවද? ඇලීම් ගැටීම් දෙකම නැති තැන දුකක් නැහැ. ඊළඟට මා කියා කෙනෙක් නැහැ. බොහොම හොඳයි. ඔය ඉස්සරහට යන්න ඕනේ. ඊකටම මනආගම. ඒ වුණාට ඇතුලේ ඉන්නවා තාමනේ. නමුත් දේශනය ඒ රටාවේ කියවෙන්නේ. අපේ මහත්යද? විචිචේල වචන බොරු. නෝ. සීල වචන බොරු. ඒ කියන්නේ ආමඳුර මෙච්චරලා කියලා දෙන බොරු. ඉතින් මේ බොරු කියලා නෑ මං කිව්වනේ. මම වචනයක් දේශනා කළා නෑ කියලානේ. ඒකට මම වචන දේශනා කළා නම් තමයි බොරු වෙන්නේ. වචන දේශනා කරගු නැති නිසා අර බොරු කියපු එකට මම අහුවෙන්නේ නෑ. එතුමා කිව්වෙත් ඒ අර මම කියපු එක තමයි වචන බොරු කියන්නේ. දේශනා දුවා මොකද කියන්නේ? නිර්වාණය. නිර්වාණය කියන එකෙන් අදහස් කරන්නේ ඒ සියල්ලකටම අවසානයේ නිර්වාණය. නිර්වාණය කියන වචනය කිසිවක් නැති තැන. කිසිවක් කියන්නේ නිර්වාණය කියන්නේ බැඳීම් සහිතනේ. බැඳීම් නැති, බැඳීම් නැති අවස්ථාවට තමයි නිර්වාණය කියලා කියන්නේ. එහෙම නැතුව වෙන දෙයක් නෙමෙයි. මානසික නිදහස් අවස්ථාවකට කතා කරන වචනයක් තමයි නිර්වාණ. නිර්වාණ කියලා කියන්නේ ඔය සමහර රටවල් වල තියෙනවා. මම දැකලා තියෙනවා නිර්වාණ හෝටල් තියෙනවා. නිර්වාණ හෝටල් කියලා ගහනද මැලේසියා කියන එක. ඉතින් මම බැලුවා මේ යන්න අපේ හෝටලයක් තියෙන පොඩ්ඩක් පියන් කියලා. කොහෙන් ආවද කවුරු ගත්තද දන්නේ නැහැ. ඊළඟට තමාට තමාවත් නැති බව සංඝාස දේශනා කරේ. තමාව තමාටත් නැති බව. හරිනේ නේද? ඊට වඩා අනිත්‍යයක් කොහෙද තවත් නේ? ඔකේ අදාභූතව ජීවිතේ තුලින් තමන් දකින්න බලන්න නුවණේ තියෙන. ඒ කියන්නේ සම්මුති වශයෙන් නිවනේ මැප් එක දකින්නවා කියන්නේ එයාට අනාගතයේ ගේ හදාගන්න පුළුවන්. සැල මැප් එකේ ගේ අපි දකිනවා මුළු ගේම ප්ලෑන් එකේ. ඊට පස්සේ යා ආධ්‍යාත්මය තුල ගේ ගොඩ නගන්න ඕනේ විදියට හරියට දැනගෙන පැහැදිලි නේ. ඊළඟට අත්හැරීම තුලින් උපදින නිරෝධ බව. නිරවුල් බව. නිරවුල් බව අත්හැරීම තුලින් උපදින නිරවුල් බව. අත්හැරීම කියන එක කරන්නේ කවුද? මම. මට පේන්නේ අත්හැරීම කියලා වෙන පැත්තකින් අල්ලගෙන යනවා වගේ. අත්හැරීම අල්ලගන්න ගියොත් එහෙම අල්ල ගැනීමට වඩා ඒක බරපතල වෙනවා. බලපතල වරදක් වෙනවා. ආශ්‍රවයක් වෙනවා. තේරුණානේ? අල්ල ගැනීම අල්ල ගන්නවට වඩා බරපතලයි අත්හැරීම අල්ල ගන්න එක. අන්නේ දුර්වලකම ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. පැහැදිලිනේ? හරි. පිටිපස්සෙන් ඉන්න මාතෘ කිසිම දෙයක් නැහැ අපේ කියලා. ඊළඟට නියඳතාවය. ඊළඟට හිස සහ මනස නිරවුල්ව තබා ගන්න. දේශනාවේ සම්පින්නන ඊළඟ ඉස්සර තමාගේ විමුක්තිය තමාම ලබාගත යුතු බව. එතන ඉති මමෙක් නැත්තම් කොහොමද මේ තමාම එක ලබා ගන්නෙ? තාවක එන්න බන හන්ද වෙනවා. ආනවනේ? එහෙනම් ලෑස්ති වෙන්න ඕන. විගට බන හන්ද. ඊළඟට මගේ කියලා කිසි දෙයක් නැහැ. එතකොට අනුන්ගේද මේ ඔක්කොම? එතකොට මේකට මොකද උත්තරේ? දැන් මට අයිති නෑ, මේවා අනුන්ටද අයිති? අනුන්ටත් අයිති නෑ නේද? අනුන්ටත් අයිති නෑ, මට අයිති නෑ. එතකොට ලෝකේ යමෙක් අයිතියක් කියලා හිතාගෙන ඉන්නවනම් ඒක අවිද්‍යාවක්. තේරුණානේ? මේක සම්මුතිය තුළ ක්‍රියාත්මක කරවන්න බෑ. ඈ ගහනකොට මේක මටත් අයිති නෑ, ඔයාටත් අයිති නෑ, ඔන්න හැදෙනවා පොම්පේ ටිකක් මේක එහෙම ගන්න බෑ නේද? ඒක සම්මුතිය ඒ විදිහට නේ. ඒක යාට ඒක අයිති, යාට මට අයිති සල්ලි ටික මට අයිති, මට අයිති සල්ලි ටික යාට දුන්නාම එයා ඒකට දෙල ටිකක්. ඊට පස්සේ අපි දුවන. ඈ එහෙම කරන්න බෑනේ. දැන් රාහතන් වහන්සේට උනත් නේද බස් එකේ නැගලා මහත්යෝ සතේ පූජ්‍යලේ කාත්මයක් මේකේ නෑ පංචස්කන්ධයක් යන්නේ කිව්වයි කියලා හරියන්නේ නැහැ. එහෙනම් ඉතින් බස් එකෙන් බැලලා පහින් එන්න සතේ පූජ්‍යලෙක් නැහැ කියලා කියයි නේ. ධර්මයේ සම්පින්නනේ මොකක්ද ඒකයි. ඇලීම ගැටීම නැති තැන සතුටක් තියෙනවා. ඒ සතුට කොහොමද පහළ වෙන්නේ?
දැන් මේ මල් කොටි කියලා මේ අපි අල්ලනවා.
ඔව් ඔව්
ඔව්
දැන් ඇත්තෙන්ම කතාව කියතොත් වැඩියෙන්ම ඇලිලා තියෙන කාරණේ මොකක් කිව්වොත් එහෙම කියන්න පුළුවන් කාරණේකටද ඇලිලා ඉන්නේ? දැන් අපි කියන්නේ තමාව වැඩියෙන් ඇලිලා ඉන්නේ මොන කාරණේටද? මට ඒ ඊට පස්සේ මම මටම ඇලෙනවා. මටයි කියලා සලකන්නේ මොනවද?
මට වෙන්න ඕන. මම නිරෝගීව ඉන්න ඕන.
ආ.
මට කැම ගන්න ඕන.
කැම ගන්න. බොන්න. එතකොට තවයි මම මට කියන ඒ රාමුව තුල ඒ ඉඩම ඇතුලේ තා කොච්චර දේවල් තියෙනවද නේ? මගේ ගෙදර, මගේ වත්ත පිටිය, මගේ දරුවා, මගේ හරක බාන, මගේ දරුවෝ ආදී වශයෙන් ඉන්නවා. හැබැයි ඉතින් අවසානයේ තමාට තමාව මොකක්ද ඒකට දැන් කරන්න හිතාගෙන ඉන්නේ?
අපි සිහියේ හිත දිහා බලාගෙන ඉන්නකොට අපිට යන්තම් තේරෙනවා මේ ටික ටික ෂෙයර්. යන්තම් තේරෙනවා.
ඒ වගේම ඉස්සරහට යනකොට හරි සැලකිලිමත් වෙන්න ඕන. මේ පුදුම බරපතල මේ මාර බාධක එනවා. බුදුරජාණන් වහන්සේට ආපු ඒ මාර බාධක ටිකේන මොනවද තණ්හා රති රගා කියන ඒ මාර බාධක ඇවිල්ලා ඔළුව අවුල් කරලා මේ ඉහෙලට ගිහිල්ලා අවසාන ප්‍රතිෂ්ඨාවට කිට්ටු වෙනකොට නොමග යවන ගතියක් යනවා. ඉතින් හරි පරිස්සමෙන් ඉස්සරහට යන්න ඕන. ඈ ධර්මයේ පිළිබඳව කලකිරීම ඇති කරනවා. ඒ හැම මොහොතකම දකින්න ඕන මාර්යා තා මාර්යා නොවේද? ඈ ඔව් ඔව් ඒකද මාර්ය කියයි. ඔයා ඔන්න ආරාමයට දාන ගියා දැක්ක නේද මෑණියෝ ගණන් ගත්තේවත් නැහැ පින් දුන්නෙත් නැහැ දෙන්නකෝ ඔකට දානේ කියලා මාර්ය කියයි. එහෙම මෑණියෝ අවබෝධ කරගත්තොත් අනිවාර්යෙන් මෙහෙ බණ කියනවා. කදි ගත්තේ බොහොම හොඳයි. අනිවාර්යෙන් ඒ නිසා අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ඉක්මනින්ම වහා කටයුතු කළා. ඉතුරු ටික සම්පූර්ණ කරගන්න. සෑහෙන දුර ඇවිල්ලා තියෙනවා. ඒ ඉස්සරහ ටිකේදී අර මං අර අනුදුරු ඇඟීමක් වෝනින් එකක් දුන්නේ මෑණියන්ට. එහෙම පොඩ්ඩක් මෑණියෝ නොමග යවන්න ඉඩයි මෑණියන්ගේ වේගයත් එක්ක. අර වේගෙන් යන වාහනයක් දන්නවනේ කොහේ හරි නොමගට හරිනොත් ඒ පැත්තට වේගෙන් යනවා. ඒ නිසා අන්න එතෙන්දි පොඩ්ඩක් කන්ට්‍රෝල් එක බැලන්ස් එක අන්න 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 මං කිව්ව පොයින්ට් එක. අනිත් අය හිනා වුණාට ඒගොල්ලන්ට තියෙනවා. මෙහෙම තෝරගන්න මේ ඔක්කොම ටික ඉස්සෙල්ල දුරු කරගන්න බෑ. ඉස්සෙල්ලම මුල්ම කාරණේ ඉලක්ක කරගෙන මමත්වයේ දුරු කිරීම විතරක් කරන්න උත්සාහ කරන්න. අනිත් ඒවා යටපත් කරගෙන ඉස්සරහට යන්න පුළුවන් නම් ඒව ගැන එච්චර සලකන්න එපා. නැත්නම් අපිට ඔක්කොම කෙලෙස් නැති කරලා මමත්වයේ දුරු කරන තැනට එන්න අමාරුයි. මමත්වයේ දුරු කිරීමෙන් අවිද්‍යාව දුරු කිරීමෙන් අනිත් සියල්ල දුරු වෙන බවනේ අර පටිච්ච සමුප්පාදේ කියලා දුන්නේ අපේ උදේ. අවිද්‍යාව දුරු වීමෙන් සියල්ල දුරු වෙනවා. නෑ මනස සිතු විලි කියන එකේ ස්වභාවය මේකයි තියෙන ස්වභාවය. තමන් ජීවත් වෙන වටපිටාවට අනුව සහ තමන් යොදා ගන්නා වූ කාලසටහනට අනුව සහ තමන් කැමැති අකමැති කියන පරාසය තුලනේ ඔය සිතුවිලි පහළ වෙන්නේ. එහෙම නැතුව පහළ වීමක් වෙන්නේ නැහැ. ඉතින් සිතුවිලි පහළ වීම කියන එකත් එක්ක සටන් කරන්න එපා. ඒ පහළ වීම තමන්ගේ කැමැත්ත අකමැත්තත් එක්ක ඒ සිතුවිලි පහළ වෙන්න ඕන. ඒ සිතුවිලි වල යම් කිසි ලෝභ මූලයක් දෝෂ මූලයක් තියෙන්නට පුළුවන්. නමුත් අපිට පුළුවන්කම තියෙනවා පළවෙනි ඥාන දර්ශනය වගේ උදාකර ගැනීම සඳහා ඒ ඕනම ලෝභ ද්වේෂ මෝහවල අන්තිකට වැටෙන්නේ නැත්නම් ලෝභ ද්වේෂ මෝහ තිබුණට නිවන් දකින්න පුළුවන්. රහත් භවෙන් සියල්ල අවසන් වෙන බව ඇත්ත. නමුත් පළවෙනි මාර්ගඥාන දර්ශනයටපත් වෙන්න පුළුවන් ඒක තිබුණට නේද? දැන් අපිට තියෙනවනේ ලෝභ සිත් තියෙනවා, රාග සිත් තියෙනවා, ද්වේෂ සිත් තියෙනවා, මෝහ සිත් ඔය වගේ පහළ වෙනවා. නොයෙකුත් අනේක විදිහ දේවල් පහළ වෙනවා. ඒවයි අපි අන්තගාමී වෙන්නේ නැතුව ඒව පෙරලගෙන යයි. මේ හැකියාව තියෙනවනම් අපිට නිවන් දකින්න හැකියාව තියෙනවා. අපි සක්කාය දිට්ඨිය මුලින්ම දුරු කළ යුතුයි කියලා සක්කාය දිට්ඨියටම එතෙන්ද මෙන්න ඕනේ. එතෙන්ද ඊළඟට අපිව සමහර විට අපි විදර්ශනා කරලා ඉවත් කරගන්න උත්සාහ කරන්නේ අපට පාර හරහා යන්න බැරි තරම් විශාල ගහක් වැටිලා තිබුණොත් විතරයි. අපි බහැලා ගහ කපලා ඉවත් කරලා ඉතින් යන්නේ. පොඩි අත්තක් වැටිලා දිනව ගහේ. අපි ওই අත්ත පාගගෙන යනවා නිදර්බරලා. ඈ විශාල පස්කන්ධක් තිබුණොත් තමයි අපි හරවල ගන්න වෙනස් කරගෙන යන්නේ. නැත්තම් අපි කෙලින්ම මේ ගැප් එක උඩින් ඒ කණ්ඩිය උඩින් වාහනේ දාලා ගෙනියනවා. ආන් ඒ වගේ තමයි මේක යන්න ඕනේ. ඒ නිසා කුඩා කුඩා දේවල් ගැන අවධානය වැඩි යොමු කරන්න ගියොත් අර මහා කාරණේ අමතක වෙනවා. ඒ නිසා මහා කාරණේ මුල් කරගෙන කුඩා දේවල් ගණන් ගන්න නැතුව ඉස්සරහට යන්න. එතකොට අම්මට ලේසි වෙනවා මාර්ගයේ ඉක්මව වෙනවා. ඒව ප්‍රශ්න කරගන්න එපා. ප්‍රශ්න කරගන්න ගියොත් තමයි ප්‍රශ්න. ඈ ප්‍රශ්න කරගත්තොත් තමයි ඒක ප්‍රශ්න. එහෙම නැත්නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒකත් හොඳයි. ඕම යන්න දිගට යන්න. වැඩ ගොඩක් තියෙනවා. ඊළඟට සම්පින්දනේ බලන් පිටපස්සේ අම්මා පිළිබඳව දේශනා කරේ. තමා කියලා කෙනෙක් නැහැ කියලා තමා තුළින් දේශනා පිළිබඳව දේශනා කරේ. ඊළඟ මානස ක්‍රමානුකූලව සංවර්ධනය කරගන්න. බොහොම හොඳයි. ජීවිතයේ යථාර්ථය පිළිබඳව තේරුම් කර ගැනීම. ඊළඟට මේ පැත්තෙන් පිටිපස්සේ ඊළඟ පිටව කියන්නේ. ඔයාම කියන්නේ. ඔව්. මොකද සායනහස්සේගේ දේශනාව සම්පින්නනේ මම ගත්තේ. එහෙම නැත්නම් දේශනාව තුළ තියෙන්නේ. යම් දෙයක් දැක්කොත් දැක්කා පමණයි. දැන් ওই වැඩේ ගෙදර ගිහිල්ලා කරන්න බලාපොරොත්තු වෙනවද? ඈ? දැන් පාරේ යනකොට 5000 කොළොලින්ම හොඳ මිටියක් බිම වැටිලා තියෙනවා. ඔය විදිහටම යනවා නේ ගෙදර? දැක්කොත් දැක්කා පමණයි. තාවනේ 105ක විතර මිටියක්. දැක්කොත් දැක්ක පමණයි. දැක්කොත් හැරිලා එනවා වගේ. අද මොකද වෙන්නේ? ඇත්තටම දැන් අමුදුරු කිව්ව බණත් එක ඊතර එවෝම යනෝ නෑ. දැක්කොත් දැක්ක පමණයි. කොහොමද හිත වාවන්නේ නෑනේ? අමුදුරු කිව්වනම් තමයි හේ වුණාට. අයිතිකාරයෙක් නැහැ, මෙලෝ අයිතිකාරයෙක් අටපිටාවේ නැහැ, කවුරුත් දකින්නත් නැහැ. මේ රබර් ඉඩ මේ මැද මේ දිනන 5000 කොළ මිඩියක්. මොකද කරන්නේ? දැන් බලන්න හිත උපතෝ බෝඩික ප්‍රශ්නකට මැදිනවනේ නේ. ඇත්තෙම අපිට ඒක ලෝභය අයින් කරලා, දේශය අයින් කරලා ඒක අපිට ලබා දීමේ හැකියාව දෙනවනะ. ආන ශ්‍රේෂ්ඨත්වය. මේක මට අයිති දෙයක් නෙමෙයි. මේක අයිතිකාරය කවුද කියලා එක හොයන්න ඕන. හොයලා බලලා මේ මනුස්සයාට මේක දෙන්න ඕන කියලා කල්පනාවක් ඇති වෙනවා නම්, සත්චේතනාවක් හට ගන්නවා නම් අන්න ශ්‍රේෂ්ඨත්වය. ඉතින් දෙහි හදා ගන්න හරි අමාරුනේ. කොහොමද අපේ එච්චර හිතක් හදාගන්නේ? එච්චර අතෑරීමක් පුරුදු කරන්නේ? එහෙමනම් අපි ඒකට කියනවා බෝසත්කමනේ. එහෙනම් අපි බෝසත්වරු වෙන්නම ඕන. මොකද අරක අත්හරින්න බෑ කියලා අපි තම්බීරි වෙනවනම් ඊළඟ තියෙනවා ලෝභ මූලෙනේ. දෝෂ මූලෙ තියෙනවා ඒතර. ලේසි නෑ. කොහොමද හිත හදාගන්නේ නේ? හරි. ඊළඟට තමාට තමාවත් නැති බව අනුභව කරගන්න. බොහොම හොඳයි. ඊළඟට හා සත්‍ය පුජ්‍යලෙක් මම කියලා කෙනෙක් නෑ. ශූන්‍යභාවයක් විතරයි තියෙන්නේ. කාටද ওই ශූන්‍යතාවය තියෙන්නේ? ශූන්‍යයි කියලා එකක් නෑ මෑණන් වහන්සේ. ශූන්‍යතාවය කියන්නේ අපේ අරූප තමයි. අරූප කියන ගුණය ආයිති වෙන්නේ ශූන්‍ය කියන ගුණයට. තේරෙනවද? අපිට රූප තණ්හා තියෙනවා, අරූප තණ්හා තියෙනවා. ඒ නිසා මේ අරූප තණ්හාවත් අයින් කරගන්න ඕන. ශූන්‍යතාවයක් ගැන කියන්නේ නැහැ. අමුතු ශූන්‍යතාවය කියලා අවසානම ස්ථාව ප්‍රතිඵලය ශූන්‍යතාවයයි කියලා ප්‍රකාශ කරන්නේ නැහැ කියන එකත් මතක තියාගන්න ඕන. අන්න එතකොට තමයි අපි සම්පූර්ණයෙන්ම නිදහස් වුණා වෙන්නේ. දෘෂ්ටිවලේ සම්පූර්ණයෙන් නිදහස් වුණා වෙන්නේ ශූන්‍යතාවෙනු තොර වුණාට පස්සේ. ඈ ඊළඟට මමත්වයෙන් නිදහස් වීම. ස්වාමින් වහන්සේගේ දේශනාවේ සම්පින්දනේ මමත්වයෙන් නිදහස් වීම. යථාර්ථය. 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 හැම දෙයකම යථාර්ථය. යථාර්ථය කුමක්ද? හා? සත්‍ය කියන්නේ කුමක්ද? ඔබ සත්‍යයි ආමන්ත්‍රණය කරන්නේ කුමකටද? හා? තේරුමක් නැති බව තේරුම් කර ගැනීම ඇලීම් පිළිබඳව. තව විදර්ශනාව හොඳට කරන්න ඕන. මන ධර්ම අහගෙන යන්න ඕන. එතකොට තව ගොඩාක් පැහැදිලි වීම ඇති වෙනවා ඒ පිළිබඳව. ඊළඟට නිවන ගැන. ඊළඟට මමිත්‍ය නැති කර ගැනීම. ඊට පස්සේ මමත්වයේ වටහා ගැනීම. වටහාගෙන මොනවද කරන්න කල්පනා කරන්නේ? අයින් කරන්න. බොහොම හොඳයි. වටහා ගන්න ඕන. වටහාගෙන අයින් කරන්න. ඊළඟට සක්කාය දිට්ඨිය නැති කිරීම. මන්නේ සක්කාය දිට්ඨිය දැන් තියෙනවද? දැනට තියෙනවද සක්කාය දිට්ඨිය? දැනට තියෙනවා. ආරණ්‍ය කිරීමෙන් යනවා. එලවලම දාන්න. සක්කාය දිට්ඨිය එලවයිද? එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය එලවන්න එන අය එලවයිද දන්නේ නැහැ. නිසාරි පරිස්සම් වෙනවා. දැන් අපි සක්කාය දිට්ඨිය එලවන්න ගියාම අපි ඔය ලෝණ සක්කාය දිට්ඨිය තියෙනවා. ඊළඟට මම කියලා කෙනෙක් නැහැ. නාම රූප සමූහයක් පමණයි. එතකොට ඒ නාම රූප සමූහය කාගේද? දැන් මෑණියන් වහන්සේ කොටස් ටික ඉගෙනගෙන තියෙනවා. කොටස් ටික වෙන් කරන්න ඕනේ. ඈ කොටස් ටික දැන් ඉගෙනගෙන තියෙනවා. කෑලි ටික බොහොම හොඳයි. කාර් එකේ තියෙන රෝදයයි වීදුරුවයි බොනට් එකයි චැසියයි ඔහොම ඔහොම කියලා කෑලි ටික දැන් ඉගෙනගෙන තියෙනවා. දැන් මේ කාර් එක කොටස් කරන්න. කොටස් කළාට පස්සේ කාර් එක නැති වෙනවා. ඈ පැහැදිලිනේ? ඉස්සරහට හැමෙන් සැරේ බණ අහගෙන යන්නේ. එතකොට හරියනවා ඈ. ඊළඟට අහන්න හරි. සක්කාය දිට්ඨියෙන් බැහැර වුණාම, මමත්වයෙන් බැහැර වුණාම නිර්වාණ මගට බැස ගන්නට පුළුවන් බව තමයි සාහිණාස්සේගේ දේශනාව තියෙන. බොහොම හොඳයි. බණ අහගෙන යන්න පිට. ඊළඟට ඔකයන් දුව මොකද සාහිණාස්සේගේ සම්පින්දනයේ දේශනා හැටියට තේරෙන්නේ? දැන් උදේ බණ ටික අහලා ඕවා Facebook වල එහෙම දාන්න ඕනේ නේද? හවුදුරු මේ වගේ දේශනාවක් කරා කියලා නේද? හවුදුරු හැම මොහොතකම මතක් කරේ hina වෙවි ඉන්න කියලා නේද? ඈ hina වෙවි ඉන්න කියලා. ඊළඟට වචන වල අර්ථයක් නැති බව බලන්න. ඒක අර්ථයක් නැති නිසා අර ළමයි සද්දෙම නැතුව හිටියා. ඊළඟට ඒ පුතා මොකද කියන්නේ? සයිනාසික දේශනා ටිකක් අහමු. මොකද තේරුණාද? සම්පින්දනේ මොකද? මේ කාලේ ආපුවක දේශනාවකට වටිනවා. අපිත් මේ කාලේ මේ වයසේදී හාමුදුරුවෝ දැක්කාම මගේ ඇරලා යන කාලයක්. හාමුදුරන්ට මුහුණ දෙන්න පුළුවන් මට්ටමට නෙමෙයි. කොණ්ඩ වවලා, කරාබු දාලා, පච්ච කොටලා වචන තිබුණේ. ආමුදුර එනකොට ඔන්න එනවා, ආමුදුර එනවා කියලා අපි මේතරේ වෙන කොයි හරි. ඉතින් බණ අහන්න ඇවිල්ලා ඉන්නවා කියලා කියන්නේ ඒ වයසේදී අවුරුදු 15 16 වගේ 20 වගේ ඇතිනේ. ඈ 16 ඒ අය වගේ වයසල් ඉන්නවා කියන්නේ ලොකු දෙයක්. අපි ධම්ම මාර්ගයේ ඉගෙන ගන්නේ ওই වයසේදී මම. රේණුකාණි චන්දවිමල නායක හාමුදුරන්ගේ පොතක් කියව කීවීටි බෝ ක්‍රීඩාංගණයක් තියෙනවා. ඒ ක්‍රීඩාංගණය ළඟ බෝගහක් තියෙනවා. ඒ බෝගහ ළඟ අපි ක්‍රීඩාංගණයට එකතු වෙනවා සෙල්ලම් කරන්න. සෙල්ලංගර නැගිටුනම යාළුවෝ එන්න කලින් මම එතෙන්ට ගියොත් එයි මම කරන්නේ අර පොතක් අරගෙන ගිහිල්ලා මම අර පොත කියවන එක තමයි කරන්නේ යාළුවෝ එනකම්. ඉතින් එතෙන්දි තමයි මේ නිර්වාණය මෙන්න මේ වගේ දෙයක් මේක මම ලෝකෙ හොයාගන්න ඕන කියලා මේ අදහස පහළ වුණේ එදා මගේ වයස අවුරුදු 16යි. මොකක්ද මම ඉගෙන ගත්තේ? අපි හැම දෙනාම යමක් උසුලාගෙන දරාගෙන ඉන්නවා. මේ උසුලාගෙන දරාගෙන ආයාසයෙන් සිටින දේ බිමින් තිබ්බොත් එතනින් අපිට નિરાයාසයේ ජීවිතයක් ලැබෙනවා. අන්නේ નિરાයාසයේ ජීවිතය තමයි ශාන්තිය නිවන ජීවිතය කියලා කියන්නේ. මට තේරෙනවා ඒ තරුණ කාලෙදී අපි මේ ඇඳ පැලඳට hina වුණාට කතා කළාට ආයාසයෙන් මේ දේවල් ඔක්කොම කරන්නේ මේ බොඩි එක පාරට දාගන්න මාර සර්විස් එකක් නේ දෙන්නේ නේ. දීලා දීලා හරින් කපලා මෙහෙන් අඩු කළා මෙහෙන් වැඩි කළා කොණ්ඩේ පීරලා තුන් හතර පාරක් කණ්ණාඩියෙන් බලලා දත් ටික නියවල බලලා හක්කත් බලලා එළියට දාන්නේ. එළියට දාලා ඉතින් මොනවද මේ යන්නේ? ආයාසයක් යන්නේ. hina වෙනවා, hi කියනවා, good morning කියනවා, hello කියනවා, මේව කියනවා. එකක්වත් Tamange හදවත එක ස්වභාවය තමයි ඔක්කොම අර පිටින් කරන්නේ රංගනය. මෙන්න මේ ඇතුලේ එක්කෙනා මේ බරක් උසුලගෙන ඉන්නවා මෙයාව බිමින් තිබ්බනම් નિરાයාසයටපත් වුණා නම් මේ ආයාසය දුරු කළා නම් අන්න එදාට තමයි ජීවිතේ තියෙන්නේ කියලා මෙන්න මේක මම හොයන්න ඕන. මෙන්න මේක මම හොයන්න ඕන කියන අදහසින් තමයි හෙව්ව ලංකාවේ මේ පණිවිඩේ මම දැනගත්තට මෙතෙන්ට තමයි මම යන්න ඕන කියලා මාර්ගය දන්නේ නැහැ. තරුණේන්නේ මාර්ගය දන්නේ නැහැ. නමුත් හොයන හොයන මතක තියාගන්න පින්නතුනි මේවා කටපාඩම් කරලා පොතෙන් බලාගෙන කියන කිසිම කෙනෙකුට ඔබව නිවර්වාණය කරා ගෙනියන්න බැහැ. ප්‍රත්‍යක්ෂ කළ උත්තමේක්ම කල්යාණ මිත්‍රේක්ම සිටිය යුතුමයි ඒක 100%යි. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ආනන්ද හාමුදුරුවෝ ප්‍රකාශ කරන ස්වාමීනි කල්යාණ මිත්‍රත්වයේ 150ක් උපකාරකයි නේද කියලා. දයානස් කියන එහෙම කියන්නේ පානන්ද ඒක වැරදි. කල්යාණ මිත්‍රත්වයේ 100%යි. කල්යාණ මිත්‍රත්වයේ නැත්තම් ඔබ දහහක් යට ලේ ඇට මස් දහර සිදී යනකම් භාවනාවල් කළා. නිවන් මඟ පෑදේ. කල්යාණ මිත්‍රත්වයේ තිබෙන්න ඕන. මොකද හේතුව මිනිස්සෙකුට මේ තනිවම මේ ඉන්ද්‍රියන් ඉක්මවීමේ හැකියාව ලැබුණේ සම්මා සම්බුදු කෙනෙකුට විතරයි. අපි ඊට මෙහා පහළ වෙන අපි සියලු දෙනාම අනුබුදු මාර්ගය යන පිරිස. අනුබුදුවරුන්ගෙන් ලබන අනුව බුදු වෙන්න ඕන. ශ්‍රාවක බුදු ශ්‍රාවකත්වයෙන් බුද්ධත්වයට පත් වෙනවා. රහතන් වහන්සේලා සියලු දෙනාම ශ්‍රාවක බුද්ධ කියන ගණයට වැටෙනවා. නිසා කල්යාණ මිත්‍රත්වය අත්‍යවශ්‍යයි අතිශයින්ම වැදගත්. තව අම්ම කෙනෙක් ඉන්නවා නේ පිටපස්ස කියන්න බලන්න. මොකද සම්පින්දනේ මමත් පුළුවන් තරම් තුනී කර ගැනීමට උත්සාහ කරන ඕන. නැත්තටම නැති වෙන්න ඕන. නැත්තටම නැති කරන්න ඕන. නැත්තටම නැති කළොත් Tamanට ලැබෙන ලාභය මොකක්ද? එහෙනම් සියලු දෙනා එකතු වෙලා මාර පාක්ෂික බලවේග මේ ඔක්කොම මැඩපවත්වාගෙන ඉස්සරහට යන්න ඕන. මාරයා නොයෙකුත් උපක්‍රම කරනවා. එක්කෝ ඉන්න කෙනෙක් ආවේශ කරනවා. නැත්තම් gedara manussaya hari aavesha vela mokota oy bhavanawata yannada kiyala bayinawa. Ekko tamaata me hitena man gedarata vela telinaatiya balagena hitiya nan iwarai mokota da bhavanawata yanne kiyala. Aneka vidha bhadawal athi karagana. Aneka vidha bhadawal athi wenna. Ne deval siyallam hitena issana hada punne balayak punne shaktiyak තියෙන්න ඕන. තමන් බොහොම රහසෙන් ලොකු ධර්මයක් ප්‍රගුණ කරන්න ඕන. තමන්ට පෞද්ගලිකව දැන් මෙතන අපි ප්‍රසිද්ධියේ ඇවිල්ලා මේ තියාගෙන ඉන්න කාය ශරීරය මේ විදිහට මෙහෙම තිබුණට මෙහෙම සාකච්ඡාව තිබුණට මීට වඩා අතිශයින්ම පෞද්ගලික ක්‍රමවේදයකට තමන් ආත්‍යාත්මික පරිශ්‍රණයෙන් තමන්ගේ තෘෂ්ණාමාන දුක්ති සිඳින්න ඕනේ. ඒකට කරන්න තියෙන්නේ ධර්මයේ යම් යම් සිද්ධාන්ත අරගෙන ඒ ධර්ම කරුණු විනිවිද යන්න. එවිට තමයි අර අපේ මමත්වයේ තුනී වෙලා යන්නේ. ඒ නිසා හැම දෙයක්ම අර අයිස් පෙට්ටියේ තියෙන අයිස් කැට ගෙනල්ලා අවුෙන් තිබ්බහම දිය වෙනවා වගේ ධර්මයේ හැමුවේ තිබ්බහම දිය වෙලා යනවා. එහෙනම් කාලය ආවර වෙලා තියෙන සමාප්ත වෙලා තියෙන. එහෙනම් දැනට අපි මේ වැඩසටහන මෙතකින් අවසන් කරනවා. හැම දිනකටම සම්මා සම්බුද්ධ සරණයි.